හැමදේ නාම සෞන්දර්යස වෙනුවෙන් බොහෝම කෘතගුණ සහිතව මම පිළිගන්නවා. මේ අපි හැමෝම කල්යාණ මිත්‍රව අද දවසෙත් මේ සිකුරාදා දවසේ ධර්ම සාකච්ඡාවටයි සහභාගී වෙන්නේ. මම හැම කෙනාගේම ආරාධනා කරන හැම කෙනාගේම ඉල්ලා සිටිනවා මේ සාකච්ඡාවට සහභාගී වෙන්න, මේ ඇක්ටිව්ලි සහභාගී වෙන්න කියලා. ජයන්ත මහත්තයත් ඇතුළු ඒ ඔක්කොම රාජපක්ෂ මහත්මිය ඔක්කොම කට්ටියකට එකතු වෙලා අපි සාකච්ඡාව දිගට ගෙනියමු. අද අපි සාකච්ඡාවට බලාපොරොත්තු වුණේ අදිස්ථාන අභිනිවේශ අදිස්ථාන ගැන තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වුණේ. ඒකට මම පුංචි යම් අපි ඇත්තටම මේ සාකච්ඡාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේක දිගටම ඒ අදිස්ථාන වලම, ඒ කියන්නේ අදිස්ථාන පැත්තෙම අපි තියාගෙන ඉන්න මේ ඒ මාතෘකාව ඔස්සේ අපි කතා කරගෙන යනවා. මම ඒක නිසා මේ ඔය අදිස්ථාන වල අපි ඔක්කොම දන්නවා අදිස්ථාන හතරක් තියෙනවා. සච්චාදිස්ථාන, සාගදිස්ථාන, ප්‍රඥාදිස්ථාන, උපසමාදිස්ථාන කියලා හතරක් තියෙනවා. ඒකේ මම හිතන්නේ අපි කෙටියෙන් විස්තර කරගත්තොත් මේ සච්චාදිස්ථානය කියන්නේ නිවන විතරයි සත්‍ය, අනිත් ඔක්කොම තිය මෝස ධර්මයේ කියන එකේ යම් අවබෝධයක්. අපි මේක මට්ටමින් මට්ටම යන්න ඕන. ඒ යන කොට පිට පොඩ පොඩ පොඩ, ඒ කියන්නේ මේ ඉස්සෙල්ලම අපි පංචශීලය, පාණාතිපාතය, දත්තාදානෙ, ඒ වගේ දේවල්, මෙන්න මේ වගේ දේවල් වලින් මට මම දැන් ඇත්තටම මුසාවාද, පරසාවාච, පිසුනාවාච, සම්ප්‍රප්පලාප වගේ දේවල් වලින් මට වෙන්නේ දුගතියට යන එක, මට වෙන්නේම අයහපතක්ම තමයි. මෙන්න මේ වේදනාවල් මම වින්දොත් මට දුගතිය, ඒ වගේම මට ඇත්තටම මේ ජරා ව්‍යාධි මරණ නැති කරගන්න හම්බ වෙන්නේ නැහැ, මට නිවනට යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා මම මේවා නෙමෙයි සත්‍ය, නිවන තමයි සත්‍ය කියන ඒ අදිස්ථානය තමන් මේ ඇත්තටම මේ යන ගමනේදී අපි එක එක අදිස්ථාන, දැන් අපි අදිස්ථාන වශයෙන් ගත්තොත් අපි කියනවා රජතුමෙකුට වගේ. අපි එහෙම උදාහරණ ගත්තොත් රජෙකුට තියෙන අදිස්ථානය තමයි මේ රට රටවල් අල්ලා ගැනීම. එතකොට එයා බැඳලා ඉන්නේ අභිනිවේශ තමයි ඒ ලෑන්ඩ් එක වගේ. මෙන්න මෙහෙම හැම එකිනාටම අපේ අදිස්ථාන තියෙනවා. අපි අදිස්ථාන කරනවා මෙන්න මේවා කරනවා, මේවා කරනවා කියලා. ඉතින් තමන්ට යම් ප්‍රමාණයකට මේ අදිස්ථාන හොඳ පැත්තට, ඉස්සෙල්ලම මේ එකපාරට නිවනට අදිස්ථාන කරන්න බැරි වුණාට අපි යම් යම් හොඳ පැත්තට, මෛත්‍රියෙන් ඉන්න, කරුණාවෙන් ඉන්න, මුදිතාවෙන් ඉන්න, උපේක්ඛාවෙන් ඉන්න, තමන්ගේ හොඳ පැත්තට අදිස්ථාන ඇති කරගෙන අර අපි හැම වෙලේම මතක් කරලා දෙන්නා වගේ හොඳ එහෙකින් නරක එක, අර අපි ගිසරේ හොඳම උදාහරණයක් කිව්වේ අර ලොකු ඇණයක් ගලවන්න පොඩි ඇණයකින් ඒක ගලවනවා වගේ, අපි පොඩ පොඩ හොඳ අදිස්ථාන, හොඳ පැත්තට මේ හිත තියලා හොඳ පැත්තට යන විදිහට මේක මේ පොඩ 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 අපි ගෙහිස්කුරුපය වේවා, ආහාරි පටික්කුලතාව වේවා, මරණ සංඥාව වේවා, එහෙම නැත්නම් දස සංඥාව වේවා, ඔය මොනයම්ම එහෙකින් මොනයම්ම විදියකින් හරි අපි හොඳ පැත්තට හිත තියලා නරක සිතුවිලි, නරක දේවල්, ත්‍රිවිධ සුචරිතය ඇති වෙන විදියට, දුෂ්චරිතය ත්‍රිවිධ දුෂ්චරිතය ඇති වෙන විදියට අපි වග බලාගෙන පොඩ පොඩ මේ සත්‍යාධිස්ථානයේ පුරුදු කරනවා. ඒ පුරුදු කිරීමේ මේ ප්‍රොසෙස් එකේදී අපි මේව තෑගි දෙන්න බලා ගන්නවා. මම කෙටියෙන් කියන්න හදන්නේ මොකද කට්ටියගෙන් තව මේවට එකතු වෙවි. ඊට පස්සේ මෙන්න මේ දෙකේම මම යම් කිසි නිපක භාවයකට එනවා. මම මේ ඉන්ද්‍රිය සංවරයෙන් ඉඳීම, දුෂ්චරිත වලින් මිදලා ඉඳීම, දස කුසලයේ ඉඳීමම හොඳයි කිය. දස කුසලයේ මගේ හිත පැවැත්වීම, මගේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර පැවැත්වීම හොඳයි කියන ප්‍රඥාවට මෙන්න මේ දේවල් Tamanට ඇතුල් වෙනවා. ඒ ප්‍රඥාවට ඇතුල් වුණාට පස්සේ දැන් අන්න මේ හරියට විතර එනකොට අපිට අර රූපයයි වේදනාවයි වලින් අපි තෑගි දුන්නේ රූපය වේදනාව පැත්ත අපි තෑගි දුන්න දේවල් දැන් අපිට සංඥාවල් එක්කම අපිට තෑගි දීමේ හැකියාව. මේක ඇත්තටම මේ වක්‍රාකාරව තමයි මේ කියන්නේ. අපි සත්‍යාදිත්‍යානි අපිට අවබෝධ වෙන්න වෙන්න ඒව තෑගි දෙන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ තෑගි දෙන්න පුළුවන්කම ලැබීමෙන් අපිට තෑගි දෙන්න පුළුවන් වෙන්නේ ඇත්තටම අපිට ප්‍රඥාවක් වැඩිලා නිසා. ඒ ප්‍රඥාවට ඇතුල් වුණාට පස්සේ අර මම හැමදාම මතක් කරලා දෙනවා වගේ දැන් අපිට මధుරුවට ගහන්න හම්බ වෙන්නේ නැහැ. ඒක ප්‍රඥාවට ඇතුල් වුණාට පස්සේ ඒක ඉබේම අපි නොදැනුවත්වම ඒක කෙරෙන්න අපිට පුරුද්දක් විදිහට ඒක ඇතුළට ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාවට ඇතුල් වෙලා ඊට පස්සේ උපසමාධි ස්ථානය ගැන නම් අපි කට්ටියට අවශ්‍ය නම් විතරක් අපි යමු. එච්චර ටිකක් ගැඹුරට අපි මේ කතාව දිගට අරගෙන යමු. උපසමාධි ස්ථානයට එනකොට අපි ඇත්තටම දන්නවා දැන් අපි ඔක්කොම දන් දීලා ඒ සත්‍ය අදිත්‍යානේ දැන් මේ නිවන විතරයි කියන එක අපිට දැන් රූප වේදනා සංඥා සංස්කාර පැත්තට ඇවිල්ලා අන්න මෙන්න මේ උපසමය දැන් අපි කියන්නේ අර බැලන්ස් එක බැලන්ස් වීගෙන මෙන්න මේ ධර්මතා ටික තියෙනවා කියන එකයි මට අදහස්. මම ඇත්තටම උපසමාධි ස්ථානය ගැන ගොඩාක්ම භාවනා කරලා නැහැ. අපි ඒ නිසාම ඒ ගැන වැඩි මම කතා කරන්න යන්නේ. හැබැයි යම් අපේ අනිත් පාටිසිපන්ට්ස්ලා මේ කතා කරන්න ගියොත් යම් කතා කරගෙන ඒ පැත්තට අපි යමු වුණොත් අපි තව විස්තරය ගැන කතා කරමු. මට හැඟෙන ආකාරයට උපසමාධි ස්ථානය කියලා මට දැනට හැඟෙන්නේ මේකේ අර බැලන්ස් එකක් තියෙනවා, මේකේ ධර්ම මාත්‍රයක් තියෙනවා, මේකත් යුතුකම් කොටසක් අපි ඉතු කරනවා. ක්‍රියා මාත්‍ර විතරයි අපෙන් සිද්ධ වෙන්නේ. හැබැයි ඒකේ අල්ල ගැනීමක්, ඒකේ නාම රූප හැදීමක්, අර පොල් ගහ තාල වර්ගයේ ගස ගියේ ඒකේ ලිවීමක් නෑ. ඒක ක්‍රියා මාත්‍රයක් විතරයි. ආපහු ඒක අල්ල ගැනීමක් නෑ. අන්න ඒ වගේ මේක වැදගත් දෙයක් ගහන්න ඕන. ඒක නිසා අපි යුතුකම් කියන ඒවා ඉෂ්ට කරනවා. ඒ සංස්කාර ඒ විදිහට සංස්කාරයක් විදිහට නෙවෙයි ක්‍රියාවක් විදිහට විතරක් වෙන්න පුළුවන් මට්ටමට අපි මේ ක්‍රියාකලාපය පවත්වාගෙන යෑමයි මම හිතන්නේ. මට තේරෙන විදිහට මම මේ ටික ගැන මෙන්න මේ අදිස්ථාන ගැන අපි තවදුරටත් සාකච්ඡා කරමු. මම යමු වෙන්නද ජයන්ත මහත්තයාට අපිට තව මේ ගැන ඔබතුමාගේ අදහස් එක්ක අපි පටියක් ඉස්සරහට යමු. සම්මා සම්බුත් සරණයි.
සම්මා සම්බුත් සරණයි ලොක්මාදව. හැමෝටම තෙරුවන් සරණයි. මම හිතනවා අද අපි සාකච්ඡාවට ගන්න තරමක නොපුරුදු එහෙමත් නැත්නම් නොහුරු මාතෘකාවක් වෙන්නත් ඇති සමහරුන්ට. කොහොම නමුත් අපි මේ මාතෘකාවට ආවේ කොහොමද කියලා කල්පනා කරොත් අපි සබ්බලෝකයේ අනවිගත සංඥා ගැන කතා කරා. මම හිතන දිල්රුක් මහත්මයාගේ මයික් එකෙන් සද්දයක් එනවා හිතන්න පොඩ්ඩක් බලන්න. අපි කිව්ව මායින සබ්බලෝකයේ අනවිගත සංඥා කියනකොට එතෙන්දී මතුවලා තිබ්බේ ඒ ලෝකේ උපාපාදාන අදිත්තා අදිඨානාබිනවේසා අනුසයතේ වජහන්තෝ විරමතින උපාදියන්ති කියන කොටස තමයි අපි කතා කරේ. ඒ කියන්නේ මේ සියලුම ලෝකේ සබ්බ ලෝකේ ලෝකේ සියලුම දේවල් ලෝකේ කියන අපේ පංච උපාදානස්කන්ධ ලෝකේ එතකොට ඒ වගේම ආයතන ලෝකේ ඒ වගේන් තමයි අපි ලෝකේ හදාගන්නේ. ඒ හදාගන්න ලෝකේ දේවල් වලට නොවැළී සිටීමට තමයි මේ සබ්බ ලෝකී අනභිගත සංඥාව වඩන්න කියන්නේ. එතකොට මේ සංඥාව කියන්නේ මොකද්ද කියලා කිව්වොත් මේ අදිත්‍යාන අභිනිවෙස අනුසේ දුරු කිරීම තමයි එකෙන් කරනවා කියලා අපි කතා වුණේ. කියන්නේ අදිෂ්ඨාන කියන්නේ අර ડોક્ટર මාදව කිව්වා වගේ අපිට එක එක අදිෂ්ඨාන තියෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට නොයෙකුත් ආකාරයේ භෞතික කියන්නේ ධනීපීන් සම්බන්ධයෙන් නැත්නම් තනතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් නැත්නම් ගෙවල් දොරවල් තැනීම සම්බන්ධයෙන් ද්‍රව්‍ය කාරණා එකතු කිරීම සම්බන්ධයෙන් දරුවන් ආශ්‍රයෙන් නොයෙකුත් අදිෂ්ඨානයන් තියෙන්න පුළුවන්. නමුත් දැන් මෙතනදී ඒ තමයි අපි සාමාන්‍යයෙන් කාම ලෝකයේ තියෙන අදිෂ්ඨාන කොටස බව අපි දන්නවා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අර කලින් සඳහන් කළා වගේ මේ සාකච්ඡාව තුළදී අදිෂ්ඨාන හතරක්. සච්චාදිත්තාන, ඡාගාදිත්තාන, ප්‍රඥාදිත්තාන, උපසමාදිත්තාන කියලා. එතකොට ඒ තමයි යමෙක් නිවන ප්‍රාර්ථනා කරනවා නම් කියන්නේ නිවන් මගට නිවන කරා යා යුතු නම් නිවන අවබෝධ කරගත යුතුයි කියලා හිතන කෙනෙක් අදිෂ්ඨාන කළ යුතු හතරක් තමයි එතනදී දැක්වේ. ඒ සච්චාදිත්තාන, ඡාගාදිත්තාන, ප්‍රඥාදිත්තාන, උපසමාදිත්තාන කියන එක. එතකොට එතනදී කියන්නේ මේ සච්චාදිත්තාන කියන්නේ දැන් කියම් කෙනෙකුට තේරෙනවා නම් නිවන තමයි තියෙන එකම නොසෙල් වෙන ධර්මය. ධර්මයි සංකතය කියලා කියන්නේ සංකත කියන එක හේතු වලින් හටගන්න දේවල් ගැන අපි සංකත කියන්නේ. අසංකත කියන්නේ හේතු වලින් හටගන්නේ නැහැ. ඇත්තටම හේතු නැතිවීම ඔස්සේ තමයි ඒ අසංකතයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක නොසැලෙන තැන නිර්වාණය කියන්නේ. එතකොට අන්න ඒක තමයි එකම අමෝස ධර්මය. ඒ කියන්නේ සැලෙන්නේ නැති අචල ධර්මයක් හැටියට තියෙන නිර්වාණය කියන එක යම් කෙනෙකුට තේරුණා නම් ඒ නිර්වාණය අදිෂ්ඨාන කර ගැනීම තමයි සත්‍ය අදිෂ්ඨානය කියලා කියන්නේ. ඒ ලෝකයේ කියලා අල්ලගෙන සෑම දෙයක්ම සංකත හැම සංකත දෙයකම තියෙන්නේ සැලෙන්නේ නැති වෙන ඇති වෙන පවතින නැති වෙන තාක් වෙනස් වෙමින් පවතින නැති වෙන ධර්මයක්. නමුත් නිර්වාණ ධාතුව තමයි සුවයක් ගෙන දෙන, ඒ කියන්නේ සදාකාලික සුවයක් ගෙන දෙන, ඒ කියන්නේ අපි කියන අවේදිත සැපයක් කියලා නිර්වාණය කියන්නේ. එතන ඒක තමයි අදිෂ්ඨාන කලියුත්තේ කියන එක තමයි සත්‍යාදිත්‍ථානෙ කියන්නේ තේරුම. ඒ සත්‍යාදිත්‍ථාන කරන කෙනා වෙනත් මාර්ගවලට පයින් නැතු, ඒ කියන්නේ ඇත්තටම සත්‍යාදිෂ්ඨාන කරන නිර්වාණයට තියෙන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම වඩන්න කෙනෙක් උත්සාහ ගන්න හේතු වෙනවා මේ සත්‍යාදිත්‍ථානය කියන එක. ඉතින් ඡාගාදිත්‍ථානය ගැන අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. මම හිතන අනිත් කල්යන් මිත්‍රයන්වත් හවුල් කරගෙන අපි කතා කරමු. මම දැන් කෙටියෙන් අදහස් ප්‍රකාශ කරේ මේ සත්‍යාදිෂ්ඨානය කියන එකට. මම හිතනවා අනිත් කල්යන් මිත්‍රයන්ටත් යොමු වෙමු කියලා ડોક્ટર මාදල් තිරුවන් සර්මයි.
බොහොම පිං ගැන හිතුවෝ මේ මම හිතන්නේ බොහොම උපකාරයක් වුණා මේ අපි අනිත් කටයුත්ත අවස්ථාව දෙමු. මම චිත්‍ර රාජපක්ෂ මහත්මයට යොමු වෙන්නද අපිට තව චුට්ටක් මේ ගැන ගැඹුරින් සාකච්ඡාවට යොමු වෙන්න චිත්‍ර මහත්මිය.
තිරුවන් සරණයි හැමදෙනාටම. ටික සනීපනතේ ඉන්න නිසා අද කතා කරන්න ටිකක් අමාරුයි. නමුත් මම හිතන්නේ ඩොක්ටර් මාධවත් ජයන්ත මහත්මයාත් හොඳ ප්‍රවිෂ්ටයක් ලබා දුන්නා අපිට. පාලි දැනුම නැති නිසා මේ වචනවල නියම තේරුම් ගැන ඒතරම්ම තේරුමක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් හිතනකොට දැන් ජයන්ත මහත්මයා කිව්වා සත්‍ය අධිෂ්ඨානය කියන්නේ මොකක්ද කියලා අපි ඒ ගැන කතා කරමු කියලා. ඉතින් මේ අධිෂ්ඨාන මේ වගේ සත්‍ය අධිෂ්ඨානය කියන එක අපිට එකපාරටම එනිටි දෙයක් කියන එක තමයි තේරෙන්නේ. මොකද අපේ ජීවිතය කියලා කියන්නේ අපි මේ ආයතන හයත් එක්ක ලොහු බැඳ බැඳ යන ගමනක්. හැම වෙලාවෙම අපි කරන්නේ ඒව සතුටු කරන්න. හැම වෙලාවෙම මොකක් හරි ඉදිරියට යාමක් එක්ක තමයි ජීවිතේ තියෙන්නේ. නමුත් ඒ සත්‍ය අධිෂ්ඨානය යම් කෙනෙකුට කරන්න තත්ත්වයකට පත් වෙනවා නම් ඒ පුජ්‍යලයා මේක දුක කියන එක දැන් ජයන්ත මහත්මයා කිව්වා ඒක ආරෂ්ඨාංග මාර්ගය නිසාමයි වෙන්නේ කියලා. එමුනම් අපි ආරෂ්ඨාංග මාර්ගය කියලා ගන්නකොට ඒ මාර්ගයට පිවිසෙන්න හේතුව වෙන්නේ හරියට සත්‍ය දැකීමෙන්මයි. සත්‍ය චතුරාර්ය සත්‍ය දැකීමෙන්මයි. එතකොට මේක දුකයි කියන එක දැක්කොත් තමයි යම්කිසි විදියකින් කෙනෙකුට සත්‍ය අධිෂ්ඨානයට පැමිණෙන්න හිතව දෙන්නේ කියන එක තමයි අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ගැන අපිට කතා කරන්න පුළුවන්. මොකද අපිට ලෝකේ ඕනම තරම් තේනවා ඒ හැමදෙනාම සත්‍ය අධිෂ්ඨානය කරගෙන ඉන්නයි නෙමෙයි කියන එක අපිට පේනවා. අර අනිකුත් අධිෂ්ඨානය නිෂ්ඨ කරගන්න, ඒ කියන්නේ ඒ අධිෂ්ඨානය නිෂ්ඨ කර ගැනීම කියන එක පවතින්නෙත් මේ උපාදානය නිසාමයි. භවයක් දිගින් දිගට ගෙනියන්නේ අපි මේ අපේ හිත ඇතුලෙන් සිද්ධ වෙන මේ අධිෂ්ඨානයම නැත්තම් උපාදාන නිසාමයි. ඉතින් එවැනි තත්ත්වය භවය පවත්වා ගැනීමේ ආශාවකින් ජීවත් වෙන සත්‍යය කියලා කියන්නේ පංචස්කන්ධයට ඇලුණු, ඒ කියන්නේ පංච උපාදානස්කන්ධය පවත්වන හැම කෙනෙකුටම අපේට සත්‍යය කියලා කියන්න පුළුවන් ඊට ඇලුණු කෙනෙක්. එහෙමනම් ඒ හැම කෙනෙක්ම මේ සත්‍ය අධිෂ්ඨානයක හිට නෙමෙයි බර වෙන්නේ භවය ගෙන යාමටයි. ඉතින් තථාගතයන් වහන්සේගේ දේශනාවල් අහලා කල්යාණ මිත්‍ර ආශ්‍රය කරලා යම් කිසි කෙනෙක් තේරුම් ගත්තොත් මේක දුකයි කියලා එදාට තමයි දුක දැකපු කෙනෙකුට තමයි මෙවැනි අධිෂ්ඨානයක් ඇති වෙන්නේ කියන එක අදසක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමතියි. ඉගෙන තවදුරටත් කතා කරනකොට කරුණු තවත් ඇතුල් කරන්න බලාපොරොත්තු වෙන තෙරුවන් සරණයි.
මම ප්‍රසන්න මහත්තයාට යොමු වෙන්නද අපිට අදහසකින් යොමු වෙන්න කියලා. ප්‍රසන්න මහත්තයා අපිට ඇහෙන ලන්නේ මම එහෙමනම් චන්ද්‍ර රාජපක්ෂ සෝරි චන්ද්‍ර චන්ද්‍ර පිරිස් මහත්මයා යොමු වෙන්න. චන්ද්‍රක්ගේ අපිට අදහසකින් හෝ යොමු මේ අපිට මේ සහභාගී වෙන්න.
තෙරුවන් සරණයි ආද මහත්මයා ඇතුළු සියලු දෙනාටම. මට නම් ටිකක් මේ වචන නම් තේරෙන්නේ නැහැ. නමුත් මට තේරෙන විදිහට මම යම් කිසි දෙයක් ගැන බලන්නේ අර කියන්නේ ධාතු මනසිකාරයේ විදිහට එතනින් මට හොඳට යම් කිසි හොඳ හැඟීමක් තියෙනවා. මෙතන සත්‍ය පුද්ගලයෙක් නැහැ, මේක ඉබේටම කෙරෙන ක්‍රියාවලියක් විතරයි කියලා. නමුත් මේ සත්‍යදිත්තානේ ඡාගදිත්තානේ ඒ කියන වචන දාලා මට මගේ මම කරන භාවනා ක්‍රමය මට ඒක තේරෙන්නේ නැහැ. එහෙම මට තේරෙනවා අදිත්තාන කියන්නේ අපි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ, යම් කිසි දෙයක් කරන්න යම් කිසි අදිෂ්ඨානයක් තියෙන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම අපි මං හිතන්නේ අපි මේ සාකච්ඡා මණ්ඩපේ ඉන්න බොහෝ දෙනෙක්ගේ අදිෂ්ඨානයේ නිවනමයි ආයනතු වෙන එහෙමයි කියලා මම හිතනවා. ඉතින් වෙන නම් අදිස්ථානයක් නැහැ. ඉතින් ඊට පස්සේ නම් ඉතිහාර කරන දේ තමයි මේ මට සාමාන්‍යයෙන් වැටහෙන දේ තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ. මට නම් මේක වැඩිය තේරෙන්නේ නැහැ. එච්චරයිද මට කියන්න තියෙන. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. මේ චන්ද්‍රපිරිස මහත්මිය, මේ මම හිතන්නේ අපි ඔක්කොම මේ වචනවලට අපි හැම වෙලේම වෙන ජාති මහත්මයත් මේක නිතරම කියනවා, මේ වචනවලට මේ ගැටෙන්න එපා. මේ හැබැයි ඔය කරගෙන යන මාර්ගය මට ගොඩක්ම මේ මම පෞද්ගලිකව චන්ද්‍රපිරිස මහත්මයත් කතා කරන නිසා මම දන්නවා ඒ කරගෙන යන මාර්ගය මේක වචනයෙන් නැති වුණාට ඒවා මේ සිද්ධ වෙන බව අපිට හැඟී යනවා. මේ වචන වලටම මේ වෙන්න ඕන නෑ. මේ බොහොම හොඳයි එහෙම අදහස ඉදිරිපත් කරන එක. අපි මේ වචන නෙමෙයි අපි මේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ ඇත්තටම මේ දේවල් ඉගෙනගෙන මම මේ මොනවද කරන්න කියලා දැන ගැනීමයි. ඒකම බොහොම හොඳයි. මේ සත්‍ය අධිඥාණය කියන්නේ දැන් නිවනට අරමුණු කරනවා කියන එක. නිවන විතරයි සත්‍ය. අන්න එහෙම තමයි මේක බලන්න ඕන. අපිට එක එක අදිස්ථාන තියෙනවා. ඉස්සරමට වාහනයක් ගන්න ඕන, ඉස්සරමට මම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන, මම PhD කරන්න ඕන, ඔය ඔක්කොම අදිස්ථාන අපිට අපස්සේ හඹා ගිහිල්ලා අපි අර විරුද්ධව අපස්සේ හඹා යන මුවන් ටිකක් වගේ අන්තිමට ගිහිල්ලා මෙන්න මේකත් දුකින් මෙතනින් ඉවරයක් නැහැ කියන යම් අවබෝධයක් ලැබිලා තමයි මේ ධර්මයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගන්න ඒවම තමයි ඇත්තටම අපි ගොඩාක් දුරට මේ අධ්‍යයනය කරන්න ඕන. අපි ඇත්තටම මෙතන එක හොඳ අරමුණකට ගෙන අපි හොඳ තැනකට ගෙනවා. මොකද මේ දේවල් වල ආදීනව තමන් දැනගන්නේ නැතුව මේව අපිට අතහරින්න හරි අමාරුයි. ඒ කියන්නේ යම් කෙනෙක් කියපු දෙයක් අපි නිකන් කියන්නම් වාලේ අහගෙන හිටියද මේකේ ආදීනවය තමන්ට තේරුනේ නැත්තම් මම මෙන්න මේ වගේ දේවල් පර්සීව් මම මේව පස්සේ අභාග්‍යවත් මට වෙන්නේ මේ ආපහු ජාතියක් ඇති කර ගන්නවා, එහෙම නැත්නම් මම ව්‍යාධියට යනවා, එහෙම නැත්නම් මගේ සංඥාව රෝගී වෙනවා, ඔය ඕනම දෙයකින්. ඒ කියන්නේ මට මේ දේවල් පවත් ගන්න බෑ කියන එක. මම මොන අදිෂ්ඨානය හිතාගෙන හිටියත් මට මේ දේවල් පවත් ගන්න බෑ. හැමදේම මේ ඇති වෙලා තරම පැවතිලා විපරිණාම වෙලා නැති වෙලා යනවා කියන අවබෝධයේ ප්‍රඥාවට ඇතුල් වුණොත් අපිට ඕක කියන්න නම් හරි ලේසි කරනකොට තමයි අපි නුදුනවත් මේවට ඇල්ල යන්නේ. ඒක නිසා අනේක හරි වැදගත් තමන්ගේ මේ ප්‍රඥාවට මෙන්න මේ වගේ දේවල් ඇති කරලා දෙන්න. එහෙම ඇති වුණොත් ඇත්තටම සත්‍යදිත්‍යාණය යම් ප්‍රමාණයකට වැඩෙනකොට තෑගි දෙන්න ඇත්තටම අවශ්‍ය නැහැ. නිකම්ම තෑගි වෙනවා ඒක. මොකද ඒක කන්නේ නැහැ. එතනින් පස්සේ අපි ඒ සංඥාවලට අගයන් දෙන්නේ නැහැ, ඒ වේදනාවල් දෙන්නේ නැහැ. එතකොට ඒවා තෑගි විදිහටම මේ අතහැරලා යනවා. මේකයි අර ප්‍රඥාවේ මේක මේ අර මම සත්‍යදිත්‍යාණය විතරක් වඩනවා, සාගතාණිය විතරක් වඩනවා කියලා නෑ. මේවා වැඩෙනකොට පොඩ එක දිගට වැඩෙනවා. ඒ වැඩෙන හැම සැරේම ප්‍රඥාවට ගිහිල්ලා ප්‍රඥාවට එකතු වෙච්ච ගමන් තව තවත් දේවල් දන් දෙන්න, තව තවත් නිවනම තමයි මේක අරමුණ කියන එක. අපිට අර වක්‍රාකාරව මේක ටියුන් වෙලා යනවා කියන එක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. අපි අර එක භාවනාවක් විතරක් කරනකොට ඒකයි කියන්නේ සමනල කන්දේ ඕන පැත්තකින් නැග්ගත් අන්තිමට නගින්නේ ශ්‍රී පද්මස්ථානාරයට කියන එක. ඒක බොහෝම පැහැදිලි වෙනවා මට. අපිට එක භාවනාවක් කරන්න ඕන, භාවනාව වැඩිලෝ නම් අනිත් ධර්ම ටික ඔක්කොම වැඩෙනවා. සත්‍යදික්ඨාණය යම් ප්‍රමාණයකට වැඩිලා තාගදික්ඨාණය, තාගදික්ඨාණය යම් ප්‍රමාණයකට ප්‍රඥාවෙන් ආපහු සත්‍යදික්ඨාණය තාගදික්ඨාණය හරහා උපසමාදික්ඨාණයට අපි යනවා කියන එකත් හොඳට මතක තියාගන්න. මම හිතන්නේ අදික්ඨාණ පිළිබඳව අපිට මෙනි යම් කිසි, මොකද මේ හොඳට මතක තියාගන්න මම හැම වෙලේම මම හිතන්නේ මෙන්න මේ දේ එම්පසයිස් කරන්න බලනවා. මොකද විඥානය කවදාවත් අපිට මොනවා හරි එහෙක නොබස්සවලා සමා වෙන්න මට චීන කෙනෙක් කියලා කතා කරා. මේ ඒක අපි හොඳට මතක තියාගන්න විඥානය කොහේ හරි බස්සලා තියන්න ඕන. මේක අපි නැත්තම් අපි අර හොඳ දෙයක බස්සලා තමයි, නැතුව මේක නොදකින් නොදෝමකින් කියන එක අපිට මේ කවදාවත් නොදකින් නොදෝමකින් කියලා විඥානය කොහෙවත් බස්සන්නේ නැතුව අපිට මේක දිගට පවත්වාගෙන යන්න බෑ. ඒක නිසා අපි හොඳට මතක තියාගන්න ඕන මෙන්න මේ නරක දේවල්, නරක කියන්නේ මේ ලෝකයේ පැවැත්මට අදාළ දේවල් වල අපි විඥානය හසුරවන්නක රූපේ හෝ වේදනාවේ හෝ සංඥාවේ හෝ අපි හසුරවන්නේ නැතුව අපි යම් තැනක අපි නිවනට ළඟ තැනකට අපි අරමුණු කරලා හෝ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වල හිත තියලා හෝ ඒ වගේ දෙයක අපි හිත විඥානීය බස්සවන එක තමයි මෙතන වැදගත් වෙන්නේ. අන්නේ බස්සවල යම් ප්‍රමාණයකට මේක ගිහිල්ලා තමයි අපිට යම් අවබෝධයක් එන්නේ. මෙන්න කවදක හරි අපි නැරෙන මොහොතක මෙන්න මේ වගේ හිතක් අපිට පවත් ගන්න පුළුවන් නම් මේක අපි දිනුම් කියන එක මම හිතන්නේ ඒ තරම් ගැඹුරට මේ ධර්මයේ යනවා. ඒක නිසා අපි හරියට මේ දේ මේ කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ධර්ම සාකච්ඡාවලින් අපි දිගට මේක මේ ගෙනියන්න බලමු. මම මේ සෝමදාස මහත්තයාට යොමු වෙන්නද අපිට තව අදහසකින් එකතු වෙන්න.
මොකද මේ මම කතා කරන්නේ මට හිතෙනවා මේ වචනයක් කියන්නම් කියලා. මම නෑනේ. මොකද අපි මේ මාතෘකාව අපි මේ තෝරගත්තේ ඒ නිසා මේ මාතෘකාවෙන් කතා කරනකොට මොනවද පැත්තකට යනවද නැත්නම් හොඳයි කියලා වගේ පොඩි අදහසක් තියෙනවා. ඒ නිසා මම කතා කරන්න කියන්නම් කියලා. ඒකත් මාළගත් ජාත මහත්තයත් එක්ක ඔහු වගේ ආරම්භයක් ලබා දුන්න අපි ඉතින් ඉස්සරහටම කියන්න හිතුවත් එමු කියලා මොකද අපි සම්මත මේ වගේ අපි විවිධ භාවනා ක්‍රම අපේ ඉදපත් වෙනස් විශේෂම කරගෙන අතනකට යන්නේ මම මේක මේ තවත් විදියකට විතර බලන්න පුළුවන් ක්‍රමයක් නේ ඉතින් අර අපිට කරන අපිට වෙන වෙනම කරන අපිට මේක ආදේශ කරලා බලන්න පුළුවන් මේ විවිධයකට ගලපනවාද කියලා එන්න ඉතින් මුලින්ම මේක මේ වෙනම ප්‍රතිපදාවක් විදිහට ගන්න පුළුවන් කියලා හිතනවා. මේ මම ප්‍රශ්නයක් හිතියට තමයි මේ ඒ විපස්සනානේ කරන්න මිත්‍රයෙකුට. හැබැයි මම මේ ගන්නේ සූත්‍ර පිටකේමයි අපිට ප්‍රතිදේශයෙන් ගන්න දෙයක් නෝ කියන්නේ. මේ පොදත්තාන හැටියට ඒ කියලා තියන්නේ අර මුලින්දල අපි ගන්න ධාතාව මතක් කරන වෙනවා යාක මාත්‍යර්ණේ දුක්නාදිය. දදතෝ පුඤ්ඤම් පවද්දති කියන ගාථාවේ මේ දදතෝ පුඤ්ඤම් පවද්දති කියන කොට ත්‍යාගදි ස්ථානයේට පදත්තාණේ කියලා කියනවා දදතෝ පුඤ්ඤම් පවද්දති කියන එක. මේකේ මේ තියෙන්නේ දදතෝ පුඤ්ඤම් පවද්දති යනු ත්‍යාගදි ස්ථානයේට පදත්තාණේ. ත්‍යාගදි ස්ථානයේට පදත්තාණේ. මේක මතක තියාගන්න අපි ඊගාවට සංයමතෝ වේදන් මෙච්චේති කිව්වන් පස්සේ මේක ප්‍රඥාදිස්ථානයේ පදස්ථානය කියලා කියනවා. මේ කුසලෝච්ච ජාති පාපකම් කියන පස්සේ සත්‍යාදිස්ථානයේ පදස්ථානය කියලා කියනවා. ඊළඟට රාග දෝෂ මෝහ කියලා සිනුබ්බතෝ කියන පස්සේ උපසමාදිස්ථානයේ පදස්ථානය කියලා කියනවා. එහෙනම් මෙන්න මේ හතර තුලින් අපිට මේක පොඩ්ඩක් බහින්න පුළුවන් නම් අපේ වෙනද කතා කරන කෙනෙක් දෙවලුත් අපි දන්නවා දැන් හොරුනේ මම කමිස්දාගේ අපි දුපනදව අපි කලන්නේ කියන එක දෙන්නේ නැහැ නමුත් අපි යොමු වීම තුළ සමානට අපි හැමදාම කතා කරන දේම කතා කරගෙන ඉන්න නිසාවෙන් තමයි මේ ෆ්‍රේම් එකක් හදාගමු කියලා හිතන්නේ සාකච්ඡාවට. අද ෆ්‍රේම් එක මේක කරගමු සමහර කෙනෙකුට මේ ෆ්‍රේම් එක නොදොල නොකන ඉන්න පුළුවන්. මම මේ ෆ්‍රේම් එක තුළ කතා කරලා බලමු අපිට මේ තුළින් වෙනත් කෝණයකින් මේක බලන්න පුළුවන්ද වෙනත් මාතක් ගන්නවද කියලා. මේකෙන් බලන කොහොමද සත්‍ය ඒවා නේද කියන්නේ කියලා මේ ටිකෙන් බලමු. කියලා දැන් මේක කියනවා එහෙනම් මේ අධිෂ්ඨාන හතරක් ගැන අපි සිල් මතක් කරගත්ත ගැන තමයි තේරෙන්නේ. මේ හතරම දැන් මේක කියනවා අර පද හතරට සම්බන්ධ කරගෙන. ත්‍යාග අධිෂ්ඨානයේ පදට්ටානේ කියලා කියනවා දදතෝ කුඤ්ඤම් පවද්දති කියන එක. මොකද්ද ඒ කියන්නේ? ඊගාවට කියනවා ප්‍රඥා අධිෂ්ඨානයේ පදට්ටානේ කියනවා සංයමතෝ වේරං නිචේති කියන එක. ඊළඟට කියනවා සත්‍යාදිෂ්ඨානය. දැන් සත්‍යාදිෂ්ඨාන ගැන කියවන්නේ ගොඩක් වෙලා නිර්වාණය කියලා සත්‍යාදිෂ්ඨාන පදර්ථානේ කුසලෝච ජාති පාපකම් කියලා කියනවා. ඊළඟට කියනවා උපසමාදිෂ්ඨානය කියලා රාග දෝෂ මොහක් කියලා නිබ්බුතෝ කියලා. මොකද මේ කියුවේ? ඉතින් මේක මේ හතර අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ඉස්සෙල්ලා. මම ඕනම් ප්‍රශ්න හැටියට මේ අහමින් ගෙනියන්න පුළුවන්. මේ ඉස්ලාම යන්ත මහත්මයා වුණා ඊට පස්සේ ડોක්ටර් මහරුවත් වුණා ඒකට කාර්යයක් තිබුණා කරන්න මේ අන්න ඒ ඒකම පැහැදිලි කරලා දෙන්න පර්ණාතල ඔබතුමාලාට පුළුවන්.
පළවෙනි එක පොඩ්ඩක්
ආපහු අහන්න දදතෝ පුඤ්ඤම් පවද්දති කියන එකේ මොකද්ද ඒකේ මේ පොඩ්ඩක් ඉක්මනින් නෝට් කරගන්න නම් දදතෝ පුඤ්ඤම් පවද්දති කියන්නේ
ඊට පස්සේ පොඩ්ඩක් කියන්නත් පිටෝ
පොඩ්ඩක් ඔව් තේසිරිත තුන්සේක ත්‍යාගදිෂ්ඨානෙට පදත්තාණයයි. ඒක සංයමත වේරණන් නැතිවී කියන්නේ ප්‍රඥාදිෂ්ඨානෙට පදත්තාණයයි. කුසලෝච ජහති පාපකම් කියන්නේ සත්‍යදිෂ්ඨානෙට පදත්තාණයයි. රාග දෝෂ මොහක් කියන්නේ උපසමාදිෂ්ඨානෙට පදත්තාණයයි. අපි මෙන්න මේ කොටස සාකච්ඡාවකට ගමු. සූත් සාකච්ඡාවක් ඇරෙද්දී මේක සාකච්ඡා කරමු. අපිට ඒකට මේකෙන් නම ගන්න කියන්න බලන්න. මේ දැන් දඩකෝ කුණියම් පවද්දදී කිව්ව මේක අදහස ડોක්ටර් මහද වෙහෙම නම් මේ මකදුර කුමාරද දවිචෝ පුණ්‍යම් පවද්දති කියන පස්සේ අපි කි අදහස ඇතුළට ගන්න. ඒක ඒක ත්‍යාග අධිෂ්ඨානයේ ප්‍රදර්ශනයේදී කියලා බලමු. ඔක්කොම ආද ඒකට වුණේ නැහැ.
ඔව් බොහොම හොඳයි. අපේ ඇත්තටම මේ 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 ගාතාවම අරගෙනම මේක ගැඹුරට යමු. මම හිතන්නේ ඒක තමයි බොහොම සු. අපි ඇත්තටම මේ තමන් කරපු තිනක් මතක් කරගෙන හෝ තමන් මේ ගෞරව පුණ්‍යම් පවටිති කියන පුණ්‍ය කර්මම, ඒ කියන්නේ තමන් කරපු පුණ්‍ය කර්මයක් හෝ තමන් ඉස්සෙල්ල කරපු ඊටම හිතන්නකෝ කෙනෙකුට කන්න දුන්නා හරි මොනවා හරි දෙයක් අපි දානයක් දුන්නා. මොකද්ද මේ අපි කරලා තියෙන්නේ? ඇත්තටම තෑගි දීලානේ තමන් ඒ ධනයෙන් වේවා තමන්ගේ ශ්‍රමයෙන් වේවා මෙන්න මේ දේවල් දතෝ පුණ්‍යං පවර්ධති කියන්නේ තමන් කෑගි දීමක් නිසා, තමන් දානයක් දීම නිසා තමන්ගේ පුණ්‍ය කර්මයන්, ඒ කියන්නේ තමන්ගේ පින සාමාන්‍ය ජීවිතයේදී අපි කරන්නාගේ පින් කරනවා. මම කියන්නේ මෙතන ඉන්න කට්ටිය කියලා අපි ඇත්තටම මේ අතාරිනවා කියන එක, මේ අතාරිනවා කියන එක ඇත්තටම මේ දල්දෝපුණ්‍යම් පවද්දති වලදීම අපි ගන්නේ මෙන් තමන් කරපු කුසල කර්මයක්. ඒ කියන්නේ කවුරු හරි උදාහරණයකට හිතන්න තමන් මම ඔකට ගත්ත උදාහරණයක් තමයි කාකේ වතුර වැටලා ඉන්නකොට, ඉඳගෙන වැටලා ඉන්නකොට මම ගොඩ ගත්තා. දැන් ඇත්තටම එයාට මම අබේදානිය දුන්නා. මේකත් එයාගේ අබේදානිය කියන්නේ එයා මැරෙන එක මම බේරගත්තා. එතකොට අර එතන මට පුණ්‍ය කර්මයක් සිද්ධ වෙනවා. මම ඇත්තටම දෙයක් අහැරීම තුලින් මට එහෙම ඉඳ තිබුණා, මට ඒ දේවල් මෙහෙම කරන්න තිබුණා. අපි දාන දෙනවා. ඒ වගේ යම් කිසි තමන් කරපු කුසල කර්මයක් පිළිබඳ මතක් කර ගැනීමම ඇත්තටම එතන තමන්ට පිනට හේතු වෙනවා. මං හිතන්නේ ඒක තමයි අපි පාගදිස්ථානයේ මේ දත්තෝ පුණ්‍යං කියන එක මේ වෙන්නේ. එතකොට අපි ඊළඟට සංයමතෝ වේරං නචියති කියන්නේ අපි අර කිව්වා වගේ මම මෙහෙම ඉන්න එක, මම මේ දස කුසලයේ පවත්වන එක, මම මේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් නැති වෙලා ඉන්න, මේ ත්‍රිවිධ දුෂ්චරිතයෙන් ඈත් වෙලා ඉන්න එකම තමයි හොඳ කියන එක ප්‍රඥාවට යොමු වෙනවා. ප්‍රඥා අධිස්ථානයේ විදිහට මේ වෙනවා. අනෙත්තනයි ඒ කියන්නේ සංයමතෝ වේරං. ඒ කියන්නේ මම මේ මගේ ඉන්ද්‍රිය සංවරය, ඒ වගේම මගේ සුවච භාවය, ඔය ඔක්කොම ටික එකතු කරලා මගේ ඉන්ද්‍රිය සංවරය මට නිපක භාවයක් ඇති වෙනවා. මෙන්න මෙහිම ඉන්න එක තමයි හොඳ. ඉන්න එක තමයි හොඳ කියන්නේ මෙතන ඇත්තටම මේ අපි අන්තිමට කතා කරන්නේ නිවනනේ. ඒ නිවනට යන්න එකම මාර්ගය මෙන්න මේකයි කියලා මගේ ප්‍රඥාවට ඇතුල් වෙනවා. ඊට පස්සේ කුසලෝච ජහති පාපකම් කියන්නේ අර අපි දැන් මතක් කරලා දුන්නා වගේ මෙතන මම ඉස්සර වෙලා මම කුසලය තුලින් කුසලයේ මම හිත තියලා මම කරන පාප කර්මයන් මම මේ ප්‍රහාණය කරනවා. අරකි විඥාණය කුසල් පැත්තක හරවලා විඥාණය කුසල් පැත්තේ තියලා. මොකද අපේ සාමාන්‍ය සංසාර පුරුද්ද තමයි ගැහුවොත් ගහන්න, බැන්නොත් බනින්න, වාහනේ හයියෙන් යනවා නම් අපිත් හයියෙන් යනවා. හොඳට හිතර බලන්න. අපි එකට එක කරන්නමයි මේ සංසාරේ ඉපදෙලා තියෙන්නේ. එකට එක කරන්නමයි. අනිත් එක්කෙනා වාහනය කරනොත් අපිත් වාහනය කරනවා. අනිත් එක්කෙනා හොඳට ඉන්නවා නම් අපිත් හොඳට ඉන්නවා. හැබැයි නරක කට්ටිය දිහා අපි බලන්නේ හැම වෙලෙම අපි හිතාගෙන ඉන්නේ අපි ජීවුන වෙනවා කියලා. ඇත්තටම වෙන්නේ මොකද්ද? එකිනෙකා මේ පරාද කරගෙන ඉස්සරහට යෑමයි, කෙනෙක් අභිභව ඉස්සරහට යෑමයි අපි කරන්නේ. අන්න ඒකයි මේ මෙතන කියන්නේ තමන්ගේ කුසලයෙන් ඇත්තටම මේ පාප කර්මයන් ටික තමන්ගේ වෙන්න තියෙන පාප කර්ම ටික තමන්ගේ අකින් ඒ සංස්කාර නිසා විපාක ධර්ම හැටියට වේවා, තමන්ගේ සංස්කාරයන් ටික පල දෙන්න තියෙන සංස්කාර ටික කුසල ධර්මයන්ගේ කුසල කර්මයන්ගේ මේ කුසල් කළා ඒව ටික මෙහෙම කරන්න කියලා. ඒක තමයි සත්‍යදිට්ඨානිය වෙන්නේ. උපසමාදිට්ඨානිය වෙනකොට ටිකක් ගැඹුරුයි මේක. රාග දෝෂ මෝහක්ඛයස නිපුතෝති කියන්නේ ඒ කියන්නේ මෙන්න මෙහෙම විකටම ප්‍රඥාවට ඇතුල් කරගත්තොත් කුසලයන් අපිට කවදක හරි තමන්ගේ රාගය, මොකද හොඳ පැත්තට යනකොට ධ්‍යාන වල පැත්තට ඒ පැත්තට යනකොට අපිට ඇත්තටම රාගය ද්වේෂය වගේ දේවල් අඩු වෙනවා රාග ද්වේෂ වගේ දේවල් ගොඩාක්ම තුනී වෙලා යනවා එහෙම වුණොත් අන්නර කියන බැලන්ස් එකට ඒ උපසමාධි ස්ථානයට අපිට එන්න පුළුවන් මම හිතන්නේ ජයන්ත මහත්තයාට තව මේ ගැන මේ තව ටිකක් කරන්න පුළුවන් මේ සම්මා සම්සන්න
සම්මා සම්බුද්ධ සරණයි දුක්මාදව ජයන්ත මහත්තයා මේ කලින් හිතා මේ අහන්න කීතාවක මේ අපි පුළුවන් නම් අපි මේ කොටත් නේ අපි කොටස් කිහිපෙන්නේ නෝ මේ කොටස් අහන්න පිටල්ලා නිත්‍ය මම හිතන්නේ ඒ අයගෙන ඉඳලා තියෙනවා ඒක ටිකක් වැඩි කුරේම හතර මාස පාරම ප්‍රශ්නන්න තියෙන කොට මේක තියෙනවා ඒ වගේ පොඩ්ඩක් බලමුද කියලා මේ මොකද ඉන්ටර්න බැරියෙන් කියන්නේ හතර ඉතින් ඒකට බොහොම සම්බන්ධයි දැන් අර දදතෝකුණියන් පවඩ් පිටියෙන් පස්සේ යාත්‍රා මාත්‍රේ ඔබතුමා කියනකොට මම ප්‍රශ්නෙට පිටියන්නේ එතකොට මේ දද අපි කවුරු අපි කාටත් මෙතනින් අපි කතාගන්න කියන්නට අපිට අපි කවදා හෝ කරපු දානමය පුණ්‍ය ක්‍රියාවන් මතක් කරගත්තොත් සිතා ගන්න පුළුවන් සමහර අය බොහෝ දාන ප්‍රතිමින්ද ඒක මතක් වෙනවා එන්නත් තියෙනවා එහෙම නැති කෙනෙකුට හිතලා හිතලා බැලුවොත් ඒක මොනවාරි වා ගන්න පුළුවන් ඒ නිසා කවුරුත් හොඳ තැනක ඉන්නවා මේක පටන් ගන්න කියලා වගේ හිතන්න පුළුවන් ඒකෙන් හිතුවන් පස්සේ ඒ නමුත් මේ දැක්කුණේ කවුරුද කියන පස්සේ මේ ඒකාන්තයෙන් නැතුව යම් කිසි කෙනෙක් මේ රාජ්‍ය දඬ බයින් දෙනවාද මේ ජනකේ දෙලින් දෙනවා නම් එතන මේ ගදුගුණියන් පවුල දෙකෙන් දෙය දෙන්නේ නැන්ද දුන්න පමණයි. දීමෙන් කුසල වැඩිනවා කියලා කියන එක පොඩි නිදු විස්තරයක් මේ පොතේ තියෙන එකයි දෙන්නේ. ඒ දුන්න පමණින් නෙමෙයි එහෙනම් මේක මේ කිසියම් ආකාරයක ප්‍රඥාවක් ඇතුව කළ යුතු දීමක් වෙන්න ඕනේ නේද කියලා කාරණා. එතකොට තමයි අර ජාතක විස්තරේ මේ දේවල් වල එකට සම්බන්ධ කරලා ඇති වෙන්නේ. කියලා හිතන යද්වාස්න ඔබතුමාට මම කියන්න එතකොට ඔබතුමාගේ මම බලාපොරොත්තු වෙනවා මට පැහැදිලි කර දෙන්න අපි එකක් දෙන ලෝකේ ඉන්නව හැමෝම ගාව තියෙනව අදිත්‍යන් තුමක් තියෙනවනේ ලෝභ අදිත්‍යනයක් දෝෂ අදිත්‍යනයක් මොහ අදිත්‍යනයක් කියලා කියනවනේ වට එතකොට මේ දස්සපුණ්‍ය පොවදි කියන පස්සේ ඒක මේ අලෝභයට තියෙන දේ නේද ලෝභ අදිත්‍යන විරුද්ධ දේ නේද ඒවා සම්මත වෙනවා නැති ටිකන් පස්සේ දෝෂාදිත්‍යන්ට විරුද්ධ දේ විශේෂයෙන් යහපත පාපකම් කියන ප්‍රමෝසය මොහේ විරුද්ධ වෙන මේ හොඳන් විරුද්ධ වෙන මේ අදිත්‍යන නේද මේ මෙහෙම කාරණා පිටු කරලා දැන් මහත්මයා අපි මායිකින් මේ නදී අන්තිම මේවා සම්බන්ධව අපි කතාන්න ඉන්නේ මේ මාවත ඔස්සේ ක්‍රමක්‍රමයෙන් අපිට
හැමෝටම තේරුම් ගන්නයි ඇත්තටම අපි බැලුවොත් එහෙම අපි දැන් මෙතන හුඟක් වෙලාවට කතා කරේ අර අදවත් මහත්යත් මතු කරලා දුන්නේ අදෝස එහෙම නැත්නම් ලෝභාදිෂ්ඨාන ද්වේෂාදිෂ්ඨාන මෝහාදිෂ්ඨාන කියන තැන ඒ කියන්නේ ඒවා නිසා තමයි අකුසල ධර්ම ටික කෙරෙන්නේ. මේ ඇත්තටම අපි ටිකක් ගැඹුරින් ධර්මයේ හදාරලා තියෙන ඉඳ අපිට තේරෙනවා මේ අකුසල් සිත් නිසා තමයි අකුසල කර්ම කෙරෙන්නේ කියලා. අකුසල් සිත්වල එදෙන චේතනාව තමයි මූලික වශයෙන්ම අනිත් ධර්ම කොටස එකතු කරගෙන මේ විදිහට මේ අකුසල් වල යෙදෙන්නේ කියලා. ඒ අකුසල් වල යෙදීමට මූලිකම හේතුව තමයි මෝහය. මෝහය ලෝභයටත් මෝහය ද්වේෂයටත් උදව් කරමින් තමයි ඒ අකුසල් වල යෙදෙන්නේ. ඒ වගේ මෝහය තනියමත් ඉඳගෙන විචිකිච්ඡාවත් උද්දච්චයත් කියන කාරණා වලට පසුබිමින් ඉඳගෙන උදව් කරමින් මෝහය තනියම ඒ විදිහට හදනවා. එතන අපිට අකුසල මූල ගත්තොත් ලෝභ අකුසල මූලයයි, ද්වේෂ අකුසල මූලයයි, මෝහ අකුසල මූලයයි කියන දේ. දැන් ඔන්න ඔය ඕක තමයි අකුසල් මූල. අකුසල් වලට මූලික වෙන හේතුව. එතකොට දැන් යම් කෙනෙක් අකුසලයක් කරනවා නම් ඔය තුනෙන් තමයි කරන්නේ. තුමක් කිව්වට ඇත්තටම ඒ වෙලාවට වැඩිම චේ දෙන්නේ දෙකයි. මෝහයයි ලෝභයයි, එහෙම නැත්නම් මෝහයයි ද්වේෂයයි, එහෙම නැත්නම් මෝහය තනියම. දැන් දන් දෙනවා කියන තැනදී දැන් අපි හිතනවා උගක් කාලවලට අලෝභය තමයි දන් දෙනවා කියන එකේ තේරුම කියලා. නමුත් දන් දෙනවා කියන අපි හිතමු දෙනවා කියන එක. දැන් දත්තෝ පුඤ්ඤම් පවද්දති කියන්නේ මේ දීම නිසා දානේ නිසා පින වැඩෙනවා කියන්නේ. දන් දෙන කෙනාට පින වැඩෙනවා කියන එක තමයි දත්තෝ පුඤ්ඤම් පවද්දති කියන්නේ. පවද්දති කියන්නේ ප්‍රවර්ධනය වෙනවා මේ වැඩෙනවා කියන එක. එතකොට දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අපි කෙනෙකුට දෙන්න පුළුවන් අනිත් එක්කන ඉල්ලන හිඳ. ඔක්කොලාට අපි දැකලා තියෙන යාචකව ඇවිල්ලා ඉල්ලනකොට කරදරින් බේරෙන්න ඕන හින්දාත් දෙනවා. ඒ වගේම මිනිස්සු හුඟක් වෙලාවට අනුකම්පා කරලා දෙනවා. ඒ වගේම දැන් ස්වාමීන් වහන්සේලාට ඉතාම ගෞරවයෙන් ගිහින් දන් දෙනවා. ඒ වගේ හැම ආකාර කීපයකින් පුළුවන් මේ දාණය දෙන්න. ඔය කියන්නේ ආමිස දාණය ගැන කතා කරේ. ආමිස කියලා කියන්නේ මේ වස්තුවෙන් කෑමෙන් බීමෙන් නැත්තම් වෙනත් විදිහකට කියන්නේ ආවාස නැත්තම් ගෙවල් දොරවල් හිටන් දෙනවනේ මිනිස්සු. ඒකෝර ඒ දාණය ගැන කියන්නේ. ඒ දාණයෙන් පින වැඩි වෙනවා. ඒ දාණය දෙනකොට කෙනෙකුට ඇත්තටම දෙන්න ඕනේ ඥාන සම්ප්‍රයුක්තව. ඒ කියන්නේ මේ ඥානයක් ඇතුවමයි දෙන්න ඕනේ. ඥානයක් ඇතුව දෙනවා කියන්නේ තමන් යම්කිසි ආකාරයක ලෞකික සම්මාදිට්ඨියකට ඇවිල්ලා ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ කර්ම කර්මඵල ගැන තියෙන විශ්වාසය ඇතුව මේ කරන්නේ හොඳ දෙයක් කියලා දැනගෙන ප්‍රඥාවෙන් යුතුව දෙන දාණය තමයි උතුම් දාණය කියලා සලකන්නේ. මොකද ඒකට අපිට කියනවා ඥාන සම්ප්‍රයුක්තව දෙන දානයක්. ඒ වගේම මේක බොහොම සතුට සිතින් දෙන දානයක් හැටියට දෙනකොට ඒක බොහොම තමන්ගේ ඒ පින වැඩෙනවා. පින වැඩෙනවා කියන්නේ ඇත්තටම ඒකට ලොකු කුසල කර්මයක් බාඩපත් වෙනවා. ඒ කුසල කර්මය නිසා කුසල විපාක ලැබෙනවා. මතක තියාගන්න ඕන දෙයක් තමයි හැම කුසලයක්ම මහා හතිපදකම සූත්‍රය අනුව ගත්තත් නිවනට තමයි අයිති වෙන්නේ. ඒකින්ද කුසල් කරන්න ඕන. ඉතින් මේ දානය කියන එකත් ඥාන සම්ප්‍රයුක්තව කෙනෙක් දෙනවා නම් ඇත්තට මේක කුසලයේ වැඩිනවා. ඥාන විප්‍රයුක්ත වෙන්නේ මොකද? මොකක් වෙලාවට මේ ධර්මය දන්නේ නැති වුණාම ඥානයට පිටින් දෙනවා. දෙනවා තමයි. නමුත් ඒකේ දෙන එකේ තේරුම දෙන එකෙන් වෙන ඇති වෙන කර්ම යෝගී විපාක ගැන අවබෝධයක් නැතුව දෙනකොට ඒකේ තියෙන විපාකයේ තියෙන බලවත්කමත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා අපි හැම වෙලාවෙම මේ දත්තෝ පුණ්‍යම් පවඩක් කියලා සැකදී ඥාන සම්ප්‍රයුක්තවම තමයි දෙන්න ඕනේ. මේක දෙන එක හොඳයි කියලා හිතලා මේක මට ලැබිච්ච අවස්ථාවක් කියලා හිතලා දැන් යාචකෙක් ඉල්ලන් ආපු වෙලාවක හරි නැත්නම් කෙනෙක් උදව් කරනකොට පවා මේක මේ කරදරයක් කියලා හිතන එක පවා අර කුසලයට විරුද්ධව යෙදෙන දෙයක්. يعني එතන යම්කිසි අමනාපයක් ආව නම් අර අපි කිව්ව ද්වේෂ පැත්තට තමයි යන්නේ. එන දෝෂ අධිෂ්ඨාන පැත්තට තමයි යන්නේ. ඒකින්ද ඒ පැත්තට සම්බන්ධ නොවි අකුසල් පැත්තට සම්බන්ධ නොවි දෙන්න ඕනේ. අපි සාමාන්‍ය වශයෙන් කියන්නේ 300 පහදවා දෙන්න කියලා. ඒ කියන්නේ දෙන්න කලිමුත් සතුට මේ සිත පහදව ගන්න මේ දින එක ගැන දෙන අවස්ථාවෙත් එහෙම කරන්න. ඊට පස්සේ දුන්නට පස්සේ අපි කියනවා පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා කියලා. ඉතින් ඒ අවස්ථා තුනේදීම එහෙන හොඳ චේතනාවකින් දුන්නාම තමයි මේ දදත්තෝ පුඤ්ඤම් පවඩති කියන එකේ උපරිම ඵලයේ ලවන්න පුළුවන් මේ ආමිස දාණය තුනේ. නමුත් දැන් මේ දල්තෝ පුණ්‍යම් පවඩති කියන එක එතනින් නවතින්නේ නැහැ. ඒක ඊටත් එහාට යනවා. ඊට එහාට යනවා කියන්නේ දැන් කෙනෙකුට දෙන්න පුළුවන් ලොකුම දාණය තමයි අබේ දාණය. අබේ දාණය කියන්නේ ඇත්තටම අපි පොඩ්ඩක් හොඳට සලකලා බලන්න ඕනේ මොකද්ද අබේ දාණය කියන්නේ කියලා. අපි මැස්සෙක් වතුරට වැටලා ඉන්නකොට යාව අරන් දාන එක අබේ දානයක්ද කියන එකත් හිතන්න ඕනේ ප්‍රශ්නයක්. මට නම් පෞද්ගලිකව හිතෙන විදිහට මේක මගේ පෞද්ගලික අදහසකින් ද මේක වෙන කොහෙවත් තියෙන එකක් නෙවෙයි. මට හිතෙනවා අබේ දානය දෙනවා කියලා කියන්නේ මරන්න අවස්ථාව තිබියදී නොමරන එක. ඒකට අපි කියනවා විරති සම්මා කම්මන්තේ කියලා. ඒ කියන්නේ දැන් සර්පේ ගිය ඇතුළට එනවා. සර්පේ ගිය ඇතුළට එනකොට ලංකාවේ නම් හුඟක් වෙලාවට කරන්නේ දැන් මේ ඕස්ට්‍රේලියාව වගේ රටවල නම් කවුන්සිල් එකට කතා කරලා ඒ අවශ්‍ය කෙනෙක් ගෙනල්ලා එයාව අරගන්න එක තියෙනවා. නමුත් ලංකාවේ එහෙම පහසු ගන්න නැති නිසා හුඟක් අය කරන්නේ තමාගේ පවුලේ කට්ටිය ආරක්ෂා කරගන්න ඒ සතාව පන්නන්න මහන්සි ගන්නවා. එහෙනම් හුඟක් වෙලාවට මරනවා. නමුත් ඒ වගේ අවස්ථාවක් ආවත් නොමරා ඉන්නවා නම් එතෙන්දි තමයි ඇත්තටම නියම විදිහට අබේ දාණය කියන එක දෙන්නේ. ඉතින් එතකට කියනවා අපි ඒකට විරති සම්මා කම්මන්තේ කියන එක තමයි එතනදි කියන්නේ. මේ අපේ මිත්‍යා කම්ම එහෙම නැත්නම් ප්‍රාණඝාතයෙන් වලකින්ද Tamante හිතක් කරන හොඳට අවස්ථාවක් තියෙනවා මරන්න. නමුත් මරන්නේ මරන්නේ මොකද ඒක මගේ ප්‍රතිපදාවට විරුද්ධයි ඒක මම යන ධර්ම මාර්ගයට විරුද්ධයි කියලා ඒක නොකරනවා නම් ඒක තමයි ඇත්තම අභේ දාණය දෙනවා කියන එක. ඉතින් ඇත්තම ආමිෂ දාණයට වඩා ඉතාමත් උතුම් දෙයක් තමයි ඒ වගේ අවස්ථාවක් ආපුවම අභේ දාණය කෙනෙක්ගේ ජීවිතය අභේරන එක. ඉතින් ඒ විදිහට මම කෙටියෙන් සඳහන් කරලා කල්යාණ මිත්‍රෙන්ට යොමු වෙන්න පුළුවන් දරුවත් මහත්මයා මාදවත්
ජයන්ත මහත්තයා මේ මාධ්‍ය මහත්තය පොඩි පණිවිඩයක් දාලා තිනවා මේ ඉතුමාට අදසේ මේ නැටුම් වෙලා කියලා මේ ස්පීකර් ලොකෝ දෙවිලා ඔබතුමාට පොඩි මෙතන නෑ කියලා නේද මේ නැටුම් දෙයක් මේ එන කල්‍යාණ මිත්‍රෙන්න මේ මාතෘකා මේ අපිට අද විශේෂ මේක ප්‍රතිපදාවක් හැටියටම අපිට පාවිච්චි කරන්න පුළුවන් බව ඒක යන්න ඕනේ කියලා මොකද අපි පිටකපු කුසලයක් ගැන හිතලා බලනකොට තමන්ගේ හිතේ ඇති වෙන වෙනස පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට තේරෙනවා හිත කොච්චර සංසීමකට කොච්චර විදිහට මේ නිවීමකටපත් වෙනවා කියන්නේ. ඒ කියන්නේ දැන් උනා තමන් කරපු පැත්තට හොත පොඩ්ඩ කුසල අවස්ථාවක් ගැන හිතුවත් එහෙම ලොකු ගාණයක් තිබු අවස්ථාවක් නැත්නම් සංසල තමක් කරනනම් ඉවර දෙයක්. ඉතින් මේ අතකොට මම තාම හිතට මේ සැනසීමක් ලැබෙනවා කියලා. එතකොට ඒ කරාව කුසලේ ඒ හිත සැනසීම සිතෙන්ම තමන්ට ඒකට සංයමයකුත් ඇති වෙනවා නේද? එතකොට ඒ සංයමයක් ඇති වෙනවා කියලා කිව්වම මොකක්ද ඒ සංයමයක් ඇති වෙනවා කියලා කියන්නේ? සංයමයක් ඇති වෙනවා කියලා කියන්නේ එතකොට තමන් මේ පංචින්දියන්න විචාරමතරයක මේ සංවේදක ඇති කරගන්න. එහෙනම් අර කුසල සහගත හිත කුසල දිනලා ඇති කරගත්තේ ප්‍රමුදිත භාවයෙන් හේතුවක් වෙලා වෙනවා සංවේදක ඇති කරගන්න. එහෙනම් ඒක පවත් ගන්න. මේක ඒක ශනේතිකන් දැක්ම අපිට හම් වෙනවා පුළුවන් නම් තමන්ගේ තමන් කරපු කරන කුසල් ඇත්ත ගැන හිතාගෙන ඉන්න. දැන් ගන්න කියලා අපිටම දැන් ඔව් මේ දුක් සතරෙන් ඉඳලා අපි යකිනකොට ගන්නවා මම දැන් නැවෙන්නේ. මේක තමයි මම හිතන්නේ. ඒක ඉතින් පුළුවන් සංවේගයක් ඇති වෙනා නේද? මේ තාදික මේක දිගින් දිගටම සම්බන්ධ කරගෙන මොකද කරන්නේ? යන්න පුළුවන් මේ නවන දේවල් වලට මම ආවද තියෙන අපිට ගන්න තව සාකච්ඡාව ජනිත කරන්න ශ්‍රින්ති මාතිද වෙන මැසේජ් එක. එරුවන්
සරණයි බොහොම පිං සෑම දිනාටම ඇත්තටම වැදගත් කරුණු බොහොමයක් කියුණා කියලා මට හිතෙන්නේ. දදතෝ පුඤ්ඤං පවද්දති කියන වාක්‍ය දිහා බැලුවහම දන් දීමෙන් පින මහත් වේ කියන වගේ අදහසක් තියෙන්නේ. එතකොට දානය ඇත්තටම දානය ගැන දැනට මහත්මයා විස්තර කළා. දානයක් දෙනකොට තුන් සිත පහදවාගෙන දෙන්න ඕන කියන බවත් පැහැදිලි කරා. පෙර සිත ඊළඟට දන් දෙන අවස්ථාවේදී දන් දීමෙන් පසුවත් සිත පහදවා ගන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ දානයක් පින වැඩි වෙන විදිහේ දානයක් දෙන්න නම් අපි ඒ හිත සතුටින් දෙන දේ හිත සතුටින් ඒ තුන් කාලයටම හිත සතුටින් ඊළඟට දානේ ආනිසංස දැනගෙන මේවා මේ කුසල වශයෙන් මේවා මේ මහත්ඵල මහානිසංස වෙන බව දැනගෙන ඊළඟට තමන්ගේම හිතින් කිසිම කෙනෙක්ගේ යොමු කිරීමක් නැතුව දැන් කවුරු හරි කියන අනේ මේක දෙන්න වාගේ තියෙන ඉවෙන් ටිකක් දෙන්න කියලා එහෙම කියලා නෙමෙයි තමන්ම හිතලා මට මේවා ලැබුණේ සංසාරෙත් මන් දානේ දීපු නිසා මේවා දෙන්න ඕනේ අනිත් අයටත් ප්‍රයෝජනෙට අනිත් කෙනා මේ අය සමහර විට මගේ ගියා පහුගිය ජාතිවල දෙමව්පියෝ වෙන්නේ නැති අම්මා තාත්තා අක්කා වෙන්නේ නැති මගේම දරුවෝ වෙන්නේ නැති මම මේ වගේ දේවල් දෙන්න ඕනේ කියලා ඒ වගේ කුසල සහගත සිත්තෙන් ප්‍රීතියෙන් යුක්තව දුන්නහම ඒක ත්‍රිහේතුක කුසලයක් විදිහට තමන්ගේ ජීවිතය තුළ තියෙනවා. ඉතින් ඒ වගේ ඒ ආකාරයට දෙන කුසලයකින් මත උපතක් කරා යනකොට ත්‍රිහේතුක පටිසන්ධිකයක් විදිහට උපදිනවා කියලා පොතපත් ඇසුරෙන් කියනවා. ඒ වගේම ඒ ඥානයක් නැතුව මෙයාගේ කරදරයකට මේ මිනිස්යා ඉක්මනින් යවන්න ඕනේ මෙයාට මොනාහරි දීලා කියලා එහෙම හිතනකොට ඒ වගේ ඒ පිනේ තියෙන බලවත්කම අඩු වෙනවා. බලවත්කම අඩු වෙලා ඒ ද්වේතුක ආදී වශයෙන් පින බාල වෙනවා. ඉතින් ඒක නිසා මේ මෙතන කියන විදිහට ඒ පුණ්‍ය කර්මයක් කරනකොට ඊටාම සතුට සිත්ින් ඒ මිනිස්යාට අනුකම්පාවෙන් මෛත්‍රියෙන් එහෙම නැත්නම් ඒ කෙනාට එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේට එහෙම ඊළඟට ඥාන සම්ප්‍රයුක්තව මේකෙන් මේ ඒකාන්තයෙන්ම මේක සැප විපාක ලබා දෙන දෙයක් කියලා හිතලා ඒ විදිහට තමන්ගේම ඉදිරිපත් වීමෙන් කරොත් ඒක ඒ කුසලයේ ආනිසංස හුඟක් වැඩි. ඊට වඩා ඒ ඥානයෙන් තොරව එහෙම නැත්නම් උපේක්ෂාවෙන් මේ ඔකකින් අපිට වැඩකුත් නැහැ තිබිලා කියලා ඒ වගේ ආකාරයකට දුන්නොත් ඒ ආනිසංස අඩුයි. ඉතින් ඒ විදිහට දානේ දුන්නාම දැන් අර මේ අපි අහලා තියෙනවා මේ කතාවක් අර එක්තරා සිටුවරේ බොහොම කනස්සල්ලෙන් උඩුමහලින් නම් බලාගෙන ඉන්නකොට සාන්ත ගමනින් වැඩම කරන ස්වාමීන් වහන්සේ නමක් දැකලා ගිහිල්ලා විස්තර අහලා ඉතින් ස්වාමීන් වහන්සේ කියලා දුන්නා පොඩ්ඩක් සත්තුන්ට දන් දෙන්න කියලා. එතකොට ඒ සිටුවරයා ටික දවසකින් කිව්වා මට හරි සතුටක් තියෙනවා දන් දීමෙන් ස්වාමීන් වහන්සේ තව මොනවාද මං කරන්න ඕනේ කියලා. මේ ආකාරයට දිගින් දිගට පියවරෙන් පියවර ගිහිල්ලා දානීය සීලයට ඇවිල්ලා අන්තිමට සාසනේ පැවිදි වුණා ඒ සිටුවරයා. ඉතින් ඒ වගේ පියවරෙන් පියවර යන ගමනකට මේ දානය දීම විශාල ප්‍රයෝජනයක් විශාල අත්දැකීමක් වෙනවා කියන එක තමයි කියන්න පුළුවන්. තෙරුවන් සරණයි.
අපි අැතර ඊළඟ කොටස පොඩ්ඩක් බලද්දොත් මේ ඊළඟ කොටසෙන් කියන්නේ මේ සංයමතෝ වේරං නැචීති කියලා. ඒකෙදි කියන්නේ අැතරම මේ සංයමය කියලා කියන්නේ සීල සංවරය. සීල සංවරය කියන්නේ ඒක අපි දන්නවා සීලයක් කියනකොට මම කලින් මෙතන කියමු වෙන අදහස් දක්වන්න මම කෙටියෙන් හැඳින්වනවා දීමක් විතරයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සීල සංවරයේ ඉන්න අයට වෛරය පවතින්නේ නැහැ කියලයි කියන්නේ. ඒක තමයි ඒකේ සාමාන්‍ය තේරුම වෙන්නේ. සීල සංයමයෙන් කවුරු හරි ඉන්නවා නම් අපි දන්නවා සීල සංවරය කියලා කියන්නේ එක්ක ගාථා සිල්පද සමාදන් වෙලා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සිල්පද අදිෂ්ඨාන කරගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවත් ඒ ආකාරයෙන් වෙලා ඊට පස්සේ මේ දන්නවා සීලය කියන එක කොටස් හතරකට බෙදෙනවානේ. ඒ කියන්නේ ප්‍රතිමෝක්ෂ සංවර සීලය කියලා අපි දන්නා. ඒ කියන්නේ ගිහියන්ට පනවපු සීලයක් තියෙනවා පංච සීලය කියලා. ඊට පස්සේ තියෙනවා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාත් නම් වෙනම සීල කොටස් තියෙනවා. ඒ අනුව කොහොම හරි ඒ සීලයක් රැකගෙන ඊට පස්සේ ඉන්ද්‍රිය සංවර සීලයක් රැකගෙන එතනත් සීලයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේ ප්‍රතිසන්නිස්සිත සීලය කියලා තියෙනවා. ඒ කියන්නේ තමන් ගන්න ආහාර රෙදි පිළි අඳිනකොට එතකොට නිවාසය පරිහරණය කරනකොට ඊට පස්සේ බෙහෙත් අපි කියන්නේ සිව්පසය පරිහරණය කරනකොට ඇති විය යුතු සීලයකුත් තියෙනවා. ඒවා නියම ආකාරයෙන් ප්‍රතිවේක්ෂා කරලා පරිහරණය කරන්න ඕනේ කියලා ඒ ආකාරයෙන් එහෙම සීලෝ කිත්ති ඊට පස්සේ ආජීව පාරිශුද්ධ සීලයක් කියලා කියනවා. ඒ කියන්නේ තමන්ගේ යැපීම තමන් යම් කිසි මුදලක් හම්බ කරන ගමන් ඒක සීල් යම් වැරදි වලට යොමු වෙන්නේ නැතුව සාධාරණයෙන් ඒ අනුන්ට බාධාවක් නොවන පරිදි අනුන්ගේ ජීවිත වලට කරදරයක් නොවන පරිදි තමන්ගේ ජීවිතාව ගෙනියන්නත් තෝරගන්න එකත් ඒකත් සීලයක් හැටියට සඳහන් වෙනවා. ඒකෝට ඒ සීලෙන් යුක්ත කෙනා ඒ සීල සංවරයේ ඉන්න කෙනාට වෛරය පවතින්නේ නැහැ කියන එක තමයි ඊළඟ එකෙන් කියවෙන්නේ. දැන් කලින් කිව්වි දානෙන් පින වැඩෙනවා. ඊට පස්සේ සීලෙන්. ඊට පස්සේ අන්තිමට කියන්නේ මේ ඒ ඥාන සම්ප්‍රේප්ත වුණාම ඥාන සම්පන්න වුණාම ලාමක වෙච්ච කාමච්ඡන්දේ ආදී සමුච්ඡේද විස්කම්බන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරලා රාග දෝෂ මෝහ කියන එකෙන් මිදෙනවායි කියන්නේ. එකෙන් පිරිනිවන්ට යනවායි කියලා. ඒ කියන්නේ ඇත්තට මෙතන අපිට තේරෙන මේ ගාථාවේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ දාන සීල භාවනා කියන එකට තමයි අර්ථකථනයක් දීලා තියෙන්නේ. මේ කොහොමද දාන සීල භාවනාව හරහා මේ නිර්වාණයට යන්නේ කියලා. ඉතින් සීල සංවරයේ ඉන්න කෙනෙකුට වෛරය නොපෝසී කියන කොටස අපිට පුළුවන් මේ සාකච්ඡා කරන්න. මට මම කැමති යොමු වෙන චිත්‍ර රාජපක්ෂ මහත්මියට මම දන්න තරම කසනීපෙන් ඉන්නේ. නමුත් අපිට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා නම් බොහොම පිං. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි හැමතැනටම. ඉතම හොඳට පැහැදිලි කිරීමක් කරනවා. ජයන්ත මහත්මයා අවසානයේදී කියපු දාන සීල භාවනා ප්‍රතිපදාවම තමයි තමයි තේරුම් ගත්තේ මේ විස්තර වෙන්නේ. සීල සංවරය කියනකොට අපි සීලය කියන එක තථාගතයන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ කාය වාචානං සමෝදානං සීලං කියලා. කාය වචනේ දෙකේ සංවර බවයි සීලය කියන්නේ කියන එක. එතකොට එතනින් අපිට තේරෙනවා යම් කිසි කෙනෙක්ගේ තුළ ඇතර මෛත්‍රිය ඇති වෙන්න මේ කයෙන් කෙරෙන දේවල් වචනෙන් කෙරෙන දේවල් අපි සංවරව තේරුම් අරගෙන ඒ විදිහට හැසිරෙවොත් ඒ දෙක නිසා මොකද සීලය තුඩු දෙන්නේ සමාධියට. සමාධිය කියන්නේ හිතේ ඒකාග්‍රතාවය. ඒ තත්ත්වයට එන කෙනෙකුට ඇත්තටම පේන්න ගන්නවා මේ හිතේ ඇතිවෙන වෙනස්කම්. මේක අකුසලය මේක කුසලය. මේක වුණොත් මේ පැත්තයි යන්නේ මෙහෙම වුණොත් මේ පැත්තටයි කියලා තමන්ගේ හිත හසුරුවා ගන්න කෙනෙක් පෙළඹෙන්නේ මුලින්ම සීලයට යොමු වීමෙන්. ඒ සීලය සමාධියයි කියන එක ශාසනය තුල අපි එක තේරුම් ගන්න තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට සමාධිය තුඩු දෙන්නේ යථාබුත ඥානය ඇතිවීමට. යථාබුත ඥානය කියන්නේ ඇත්ත දැකීම සඳහායි හිතේ ඒකාග්‍රතාවය අවශ්‍ය වෙන්නේ. ඇත්ත දැකීම කියන එක කියනකොට ඒතන අපි දිගින් දිගට කතා කරන්න ගියොත් ඇත්ත මොකද්ද කියන එක අපි දන්නවා. චතුරාර්ය සත්‍යයෙන් තමයි කියලා වෙන්නේ. නමුත් මෙතන පූර්ව ප්‍රතිපදා විදියට තමයි අපිට තේරුම් ගන්න වෙලා තියෙන්නේ. නමුත් මේක ආවේ කොහොමද කියන එක අපි අමතක කරන්න හොඳ නැහැ. දැන් තමයි මුලින්ම කිව්වා මේක පටන් ගත්තේ සබ්බ ලෝකයේ අනදිරත් සංඥාවට යොමු වෙලයි. ඒකට ඇතුළු දෙන විදිහට තමයි මේක සාකච්ඡාවට ගැනෙන්න ඕනේ. පූර්ව ප්‍රතිපදාවට අයිති වෙන බව ඇත්ත. නමුත් අපි අර දානේ ගැන කතා කරනකොට මොකද අවසාන වෙන්නේ නිබ්බාණයම සත්‍යයි කියලානේ. නිවනම සත්‍යයි කියන එක තේරුම් ගන්නයි අවසාන වෙන්න ඕනේ. ඒ නිසා අපි දානේ ගැන කතා කරනකොට උනත් අපි මතක තියාගන්න ඕනේ අපිට තථාගතයන් වහන්සේ තේරුම් කරලා තියෙනවා පිළිගානක් හොදලා එළියට දාන වතුර ටික මේ වතුර ටික පණුවන්ට ආහාර වේවා කියලා දුන්නත් එතනත් දාන කුසලයක් සිද්ධ වෙනවා. ඒක ඒ අර සිතින් ඥාන සම්ප්‍රයුක්තව කළොතින් ඒ ආදී වශයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඉහළට ගිහිල්ලා සංඝයා වහන්සේ කෙනෙකුට එතනින් එහාට රහතුන් වහන්සේ කෙනෙකුට තථාගතයන් වහන්සේට දානයක් දෙනේ ආමිෂ දානේ පැත්තේ පින වැඩෙන හැටි උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් ඊටත් එහාට අපි තවත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. මොකද මේ පිනයි කුසලයයි දෙකේ වෙනසක් තියෙනවද නැද්ද කියන එක ගැන වාද ඇති වෙනවා හුඟක්. නමුත් පිනක් කරනකොට සාමාන්‍යයෙන් අපි හැම වෙලාවෙම යම්කිසි දෙයක් බලාපොරොත්තුෙන් කරන බවක් වගේ තමයි තේරෙන්නේ. කුසලයක් නම් ඒක ලෝභ දෝෂ මෝහ අඩු කරගැනීමේ හේතුව තේරුම් ගැනීමෙන්ම කරනවා කියන එක. ඉතින් නිවනට සම්ප්‍රයුක්තව කරනවා නම් අපි මේ කුසලයක් විදිහට මේක කොහොමද වැඩි දියුණු කරන්නේ කියන එකත් තේරුම් ගන්න එක හොඳයි. ඒ වගේම දැන් මෙතන අපි සාමාන්‍ය දාන තුන ආමිෂ දානය, අභය දානය, ධම්ම දානය ආදී වශයෙන් කතා කරන්නේ පූර්ව ප්‍රතිපදාවේ දාන තමයි අපි අර අවසානයට සිදු කරන නිකම්මයට ගිවිං අප් කියන තැනට යොමු කරන්නේ
පූර්ව ප්‍රතිපදාවේ මේ තුර තමයි. නමුත් අපි ටිකක් තේරුම් ගන්න ඕනේ ඉතින් එහාට සබ්බලෝකේ අනවිරත සංඥා කියන තැනට එන්න නම් අපි මේ දානේ ඒ විදිහට සම්පූර්ණ කරගෙන යන්න ඕනේ. දැන් යම් කිසි කෙනෙක් නිවනම සත්‍යයි කියලා අවබෝධයට ආවට පස්සේ ඒ කියන්නේ සම්මා දිට්ඨියට එනවා කියන එකම වගේ තමයි. එවැනි කෙනෙක් අපි දන්නවා දැන් අපි හැමදෙනාම භාවනා මධ්‍යස්ථාන වලට යන්නේ නැහැ. අපි භාවනා කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් යම් කිසි විදියකින් මේ සත්‍යය මේකට යෙදෙන්න ඕන කියන අදහසින් තමන්ගේ අමුතරුව ගෙවල් දරවල් ආන වාහන පැත්තකින් තියලා එක දවසක හරි එවැනි තැනකට යන්න හිත දුන්නොත් අපිට තේරෙනවා එතනත් කෙරෙලා තියෙන දානයක් giving up දීමක් තමන්ගේ සන්තෝෂෙන් තියාගෙන හිටියේ වයින් කරලා එක දවසකට හරි එතෙන්ට ගියා ඊළඟට තවදුරටත් ඒක විස්තර වෙන විදියට දැන් එතන ගිහිල්ලා අපි උඩුකය දැන් අපි දන්නවා එතකොට අපිට අර සංඥාවලින් ඈත්වීමක් ඒ සංඥා ගිවින් අප් කිරීම තමයි අර විදියට ටිකින් ටික අඩු වෙන්නේ එතකොට දැන් ඒ කිවල් දුරල් වලින් අයින් වෙලා ගියාට ඊළඟට එතන ඒ ආරණ්‍ය ඇතුලේ තියෙන සංඥා අරගෙන ඒවා අපි උපාදානය කරගන්නවා දැන් යම් කිසි කෙනෙක් ඒකෙන් අයින් වෙන්න තමන්ගේ හිත ගන්නවා කයට කායනුපස්සනාවට එහෙම ගන්නකොට එවැනි පුජ්‍යලේ කර අරඤ්‍ය සංඥාවත් ඒක තීරණ දාලා තමයි ගන්නෙ කියලා. ඒ ආදී වශයෙන් දිගින් දිගටම කායයට හිත ගත්තට පස්සේ ඊළඟට උඩුකයට විතරක් ගන්නවා. මේව මගේ අදහස් නෙවෙයි. ඒක නිසා යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් කල්යාණ මිත්‍රට ඒකට සම්බන්ධ වෙන්න. මොකද එතනදී වෙනවා දැන් කොහේට විතරක් හිත යොමු කරගත්තාම එතනදී අපි දීලා දානවා. දානයක් කරනවා යටිකය දීලා දානවා. ඊළඟට උඩුකයත් අපි නහය අගට හිත යොමු කරනවා කියන්නේ උඩුකයත් අපි දීලා දානවා. ඒ විදිහට ඒ ආදී වශයෙන් දානය කියන එක අපිට අවසාන සංඥාව ඉවත් කරන තුරුම ඒක දානයක් විදිහටත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා එවැනි තත්ත්වකට යන්නේ අර පූර්ව ප්‍රතිපදාවෙන් අර සාමාන්‍ය දානකින් තේරුම් ගත්තපු කෙනෙක් නිවනම සත්‍යයි කියන දේ අවබෝධ වුණාට පස්සේ ඒ අනුව තවදුරටත් මාර්ගය වැඩිමේ තුලින් කියන එක අදහසක් වශයෙන් ඉදිරිපත් කරන්න කැමති තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි බොහොම පින් චිත්‍රරාජ රශ් මහත්මිය ඇත්තටම මම හිතන්නේ බොහොම පැහැදිලිව ඒ කරුණ කිව්වා අපි අර දානේ සීලේ හරහා කොහොමද භාවනාවක් කරන්නේ කියන එක භාවනාවට එන හැටි. එතකොට අපිට උඟක් අහලා පුරුදු දෙයක් තමයි මේ භාවනාවට ඇවිල්ලා එක මොහොතක් තමන්ගේ හුස්ම රටල දිහා බලා ඉන්නවා කියන්නේ මුළු ලෝකයේම මේ වෙලාවේ දන් දීලා ඉන්නවා. ඒ කියන්නේ දාණය ඒ තරමට ඒක අපිට සලකන්න පුළුවන් මේ සියල්ලම දන් දීලා. අපේ ගෙවල් කරවල් හැම දෙයක්ම දන් දීලා කියන්නේ වෙන කෙනෙකුට දෙනව නෙවෙයි හිතෙන් අයින් කරලා. හිතෙන් අයින් කරන එකම නිචාගය කියලා කියන්නේ. ඒ කියන්නේ තමන්ගේ කෙලෙස් අයින් කරන එක තමයි නියම ඡාගය වෙන්නේ. අපි සාමාන්‍යයෙන් ආමිත වශයෙන් දෙන ත්‍යාගයට වඩා තමන්ගේ හිතෙන් කෙලෙස් අයින් කරගන්න එකනේ අවසාන වශයෙන් ඡාගේ කියලා කියන තැනේ අන්තිමටම යන තැන. ඒ නිසා ඒ වගේ තැනකට යන්න යන එක ගැන හිතනකොට ඇත්තටම මේ ප්‍රතිපදාව හරහා තමන්ගේ බණ භාවනාවට යොමු වෙලා ඒ මානසිකාරයේ හිත පිහිටවනවා කියන තැනදී අපි සියලු දේවල් දන් දීලා වෙනකොට ඒ මොහොත ඇතුළත. ඊට පස්සේ අපි භාවනාවෙන් පස්සේ ඇවිල්ලා තම තමන්ගේ දේවල් වලින් ඉරත වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රතිපදාවට බැහැපු කෙනෙක් ඒ මොහොතේ කරන කාල සීමාව තුරත් ඒ වගේම යම්කිසි භාවනාවක් කරාට පස්සේ ඒ දවස පුරාම උනත් ඒ මානසිකාරයේ තැහැඳුරට පාතු. දැන් හුඟක් වෙලාවට දැන් භාවනාවක නිරම කෙනෙක් ගත්තාම ඇත්තටම එයා කැමති නෑ සමාගයේ මේ එකඟ වෙච්ච හිත බාහිර දේවල් වලින් කඩා ගන්න. ඒකෙන් හුඟක් අය රූප වාහිනී බැලීමෙන් ඒ වගේම ගීත ඇසීමෙන් ඒ වගේ දේවලින් වළකිනවා. පුළුවන් තරම් ධර්මයේ භාවනාවට උපයෝගී වෙන ධර්ම කරුණු තියෙන ධර්ම දේශනාවක් අහන්න එහෙම නැත්නම් ධර්ම පොතක් පතක් බලන්න. ඒ කිසිම දෙයකට
වෙලාවක් නැත්නම් අඩුම ගානේ තමන්ගේ කය පිළිබඳව තමන්ගේ ඉරියව්ව පිළිබඳව සිත පිහිටවා ගන්න තරමටම ඒගොල්ලන් සතිය දිනු කරන්න මහන්සි ගන්නවා. මොකද මේ කෙලෙස් චාග කෙලෙස් දන් දෙන්න ඕනේ. කෙලෙස් වලින් වැඩක් නැහැ. ඒව අයින් කරන්න ඕනේ කියන හැඟීමෙන් ඒ විදිහට කරන බව තමයි මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව හැමෝටම හැමෝම වගේ අත්දකින දෙයක්. ඉතින් මම කැමති
ජයන්ත මහත්තයා මම ප්‍රශ්නයක් අහන්න ඔබතුමා හොගෙන කෙනෙකු ලබාට උත්තර දන් දෙනවද?
හොඳයි කියන්න දරත් මහත්තයා.
ඔව් ඊගා ඊගාව කොටසේදී අර මේ සම්මුත වේනන් ඇචීති කියලා කියන කොටසේදී මේ දැනටයි මම ඊගාවට යොමු වෙන කැමති දැන් අපි ධානය ගැන ගොඩක් කතා කළා ඒක බොහොම හොඳයි. මේ ඒකෙන් මේ ධානයට මේ හේතුවත් ඔයගොල්ලෝ පැහැදිලි කළ දුන්නා. මේ ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද ප්‍රමෝදය? ඒ හේතු වෙන්නේ අලෝභකින් මේ ඉවසන කීවට කියන දේ ගැන හදි වුණා. එහෙනම් මේ සංයමත වෙන නැචිති කියන කොටස ගත මේ කියන්නේ ධානයේ වීම නිසා දැන් හිතේ සංයමයක් හිතේ සංසිල්ලක් ඇති වෙනවා කියන එක අපිට පැහැදිලි. ඒක බොහොම හොඳයි. ඒකට සංයමයේ සංයමයට මේ හේතු වෙන්නේ යොන්සමනසකාරය ප්‍රත්‍ය වෙන්නේ පරිත්‍යාගය කියලා කියනවා. ඒ කාරණාවත් ඒ වගේම මේ සංයමය නිසා කොහොමද මේ ප්‍රඥා අධිෂ්ඨානය ඇති වෙන්නේ? මට ඕ අපිට බලාපොරොත්තු වෙන්නේ හිතාගෙන හිතන්නේ මේ ඔය තුන හතර හරහා අන්තිමට මේ නිබ්බාණේ සත්‍ය අධිෂ්ඨානය කියන නිර්වාණය කරාම මේක යන විදිය අද මේ පිටු වෙන අධිෂ්ඨානය පුළුවන් නම් රචකයන් හරි ඒ නිසා අපි ඒකට තල්ලු වෙන විදියට කතා ගෙනියමු. දැන් අපි දානය ගැන කතා කරා. දානය නිසා අපිට සංයමය ඇති වෙනවා. ඒ සංයමයේ ඇති වෙන නම් අපිට මේ සංයමයට හේතුව වෙන්නේ යෝනිසමනසිකාරයත් ප්‍රත්‍ය වෙන පරිත්‍යාගයත් කියනවා. ඒවත් දීර්ඝ වශයෙන් පොඩ්ඩක් කතා කරමු. මේ වදන් දෙන්නේ පොතේ. මේක දීර්ඝ වශයෙන් කතා කරමු ඒවා හිමිද කියලා. ඊගාට මේ සංයමයේ නිසා ප්‍රඥා අධිෂ්ඨානය කියන්නේ කොහොමද? සාකොට දෙරක් ඊට පස්සේ යන්නේ කියලා අපි ඒක ටෙස්ට් එක කතා කරන්න තියෙන නිසා මේ දේවල් ගැන සැකෙමින් මේ දේවල් ගැන තාක්ෂණික මට විස්තර දෙන්න කියලා නේද ඔබතුමා පොඩ්ඩක්
එවන් තමයි ගලස් මහත්මයා මම හිතන්නේ අපි කොටසක් කතා කරගෙන ආවෙත් මේ පැත්ත ගැන තමයි. මොකද චිත්‍ර රජපක්ෂ මහත්මිය අපිට පැහැදිලි කරලා දුන්නා මේ සමාධියට කමඨහන සීලයයි කියන එක. ඒ සීලය හරහාම තමයි කෙනෙකුට හිතේ එකඟ බවක් ඇති වෙන්නේ කියන එක. ඒ පැත්ත ගැන කතා කරේ. අපි තවදුරටත් ඒ ගැන කරුණු මතු කරගන්න කල්‍යාණ මිත්‍රින්ට යොමු වෙමු. මම කැමති ડોક્ટર කමල් අපිත් එක්ක ඉන්නව නේද? පුළුවන් ද ડોક્ટર කමල් කෙනකෝන් මහත්මයා අපිත් එක්ක එකතු වෙන්න? කොහොමද මේ සීල සංයමයෙන් සීල සංවරය කියන එක කොහොමද මේ වෛරය නොපව කියන එකටත් ඒ වගේම සමාධියටත් බලපාන්නේ කියන එක පොඩ්ඩක් අපිට මතක් කරලා දෙන්න. තේරුම් ගන්න.
තේරුම් සරණයි. ඔබ හැමෝටම උන්සුති කතා කරන්න අවස්ථාව දුන්නට මේ කතා කරපු සේරම මගේ ඔළුවට හිරින් ගියේ. ඒ වුණාට පොඩි දෙයක් කියන්න පුළුවන්. අපි දැන් දන් දෙනවා කියලා කිව්වට දන් දුන්නාම අපි සංසාරේ දික් කරගන්නවා. අපි මෙච්චරකල් කතා කරේ සංසාරේ කොට කරගන්න කතා. දැන් හදිසියෙම අපි සංසාරේ දික් කරන කතාවකට එල්ල තියෙනවා නේද? එතකොට අපි සිල් ගත්තා කියලා සිල් ගත්තාම අපි සංවරය ඇති වෙන්නේ කායික සහ වාචික මානසික සංවරයක් ගැන අපි පුරුදු වෙන්නේ නැහැ. පුරුදු කරන්නත් බෑ. එතකොට එතනින් ඕන තරම් අපිට අකුසල් කරගන්න පුළුවන්. ඔය දෙකම කරත් අපිට පුළුවන් ද සෝවාන් වෙන්න මාර්ගයකට වැටෙන්න? බෑ නේද? ඒක අපිට දෘෂ්ටියම නේද? දෘෂ්ටි සම්මාදිටියකට ඇවිල්ලාම නේද ඒක කරන්න වෙන්නේ? දාන කොච්චර දාණය දෙන්නද අපි සෝවාන් වෙන්න හිතන්න පුළුවන්ද? අපේ කොයිතරම් දීලා අපිට සෝවාන් ඵලයක් ලබා ගන්න පුළුවන් වේද කියලා කාටරි කියන්න පුළුවන්ද? අපි මේ තරමට දීලා දාණය දීලා මේ අපි එකෙන් ගැලවිලා යයි කියලා මම හිතන්නේ. ඒක මගේ අදහස. අපි කොච්චර සිල් ගත්තත් වරින් වර ගිහිල්ලා පෑ දෙකක් තුනක් හුඟක් අය සිල් ගන්නේ පැය 4කට 5කටනේ. දවසක් සිල් ගන්නේ දැන් කවුරුත් ඇත්තෙම නැහැ. ඇත්තෙම නැහැ කියන එක වැරදි. ඉන්න ඇති. සමහර අය දිගටම සිල් අරගෙන ඉන්නත් ඉන්නවා. මේ ඒ කරත් පුළුවන් නේද අපිට මේ සුවම් වර්ගයට යන්න. මට නම් එහෙම අදහසක් එන්නේ නැහැ. මේක දෘෂ්ටියෙම තමයි අපිට හදා ගන්න වෙන්නේ. දැනගැනීමෙන්ම, දැකීමෙන්ම. මම වැරදි වෙන්න පුළුවන්. මම වැරදි නම් ඒක වැරදි වෙන්න මම කැමති කටල් පෙන්නන්න පුළුවන් මම වැරදි කියලා.
බොහොම හොඳයි ડોક્ટર කමල් තුමා මේ සමිතෙන් කොහොමද බොහොම පිං මේ ඉන්දියට මේ
දෙලොන්සර්නේ
බොහොම අවන්තුයි කාර්යය දෙපතර. ඒ වගේම මේ සාකච්ඡා යන අතරතුර ඔබට ඉන්දියා කියලා කිව්වා අනිත් කර්ණා කළා යමක් ඒ විලායේ තිබුණ අහමු අපි කල්ලාන විශ්වාස වෙනවා මට ඒක තේරුම් නැහැ කියන්නේ කියලා මම වලින් සාකච්ඡාවේදී කිව්වා වගේ පටන් ගන්නකොටම මේ මේය තවත් ප්‍රතිපදාවක් මේක තවත් ප්‍රතිපදාවක් මේ ප්‍රතිපදාව මේ ආගස්ටන්ගි මාර්ගයේ ඉන්න අදනම් කරගත්තු ප්‍රතිපදාවක් කියන්නේ කිසිම සැකයක් නෑ මොකද සීල සමාධි ප්‍රඥාවමයි මේක කියවෙන්නේ සීල සමාධි ප්‍රඥාවේ ආගස්ටන්ගි මාර්ගයේ ඒ නිසා මේ ප්‍රතිපදාවක්මයි මේ සින්නමිනමේ ප්‍රතිපදිතිනු දෙයක් ඒ නිසා මේ එක එකටම තමයි යොමු වෙන්නේ ඉතින් අපිට පැහැදිලි කරගන්න බලමු මේ ඔබතුමා කියනවා දැන් අපි මේකේ දැන් අපි ඒ කියන්නේ ධර්මතිනෝ මත පේන විදිහ නම් මේ ජාති මාතේම ආවන වෙලද ගන්න වැඩි නම් මට පේන මේකේ සුන්දරත්වය මේ ධර්ම කොතරම් හොඳද මොකද මේ අපි කාටත් මේ දැන්ද තියෙනනේ මහා විශාල මණිකක් මේ පිට මම සමානයි වගේ නිදාගත්තු මේ අද මම අරුවා මේ රාජන් බ්‍රහ්මාස්ති පංචය කරන මේ වේද මෙඩිටේෂන් එකක් වෙනත් ස්වාමීන් වහන්සේ මයින්ඩ් ඉස් ඇ ජුවල් කියලා තමයි ඒක කතා කරන්නේ. ඉතින් සිටුේෂන් ගැන වෙලා තියෙන නිසා අපි කාගෙත් මේක තියෙනවා. මේ ජුවල් එක. ඒතර මේ තුලින් තමයි මේ ගමන යන්නේ. අපේ ජුවල් එක අපි වහගෙන ඉන්නකොට පේන්නේ නැහැ. ඒක මතු කරගන්න ක්‍රම තමයි මේ කතා කරනකොට මුලින්ම කිව්වේ හිතලා බලන්න අපි කරලා නැතුව ඇති ලොකු පංසල් හදලා නැතුව ඇති ලොකු වැඩ නොකරලා ඇති. මම හිතලා බලාගෙන ගියන් පස්සේ සමාවුගේ ඉන්ද්‍රිය සංවේදී ප්‍රාතිනා නේද ඒක අපි කතා කරලා ඉස්සෙල්ලා එහෙනම් මේ ඉන්ද්‍රිය සංවේදය සවත්විච්ච සිතෙන් තමයි මේ ශුතින දැනුමක් තියෙනවා මොකද මේ මේ සංවේදය තුළින් මම මගේ ප්‍රඥාව නැත්තම් මට මේ අපරාධක මානසික දුක පුදෙන්න නැතිනම් මට හැකියාව ලැබෙවා කියලා අවස්ථනේ ප්‍රතිෂ්ඨානයක් ඇති කරගන්න ප්‍රාතිනා කියන අධිෂ්ඨානයක් ඇති කරගන්න ප්‍රතිපද කරනවා නම් එතන තමයි ප්‍රඥා අධිෂ්ඨානය කියලා කියන්නේ එනම් ඒ ඔබතුමා කියපු දෙය තමයි යන්නද මොකද සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව අනිස්තන ගමක සම්මාදිට්ඨිය කියන්නේ සම්මාදිට්ඨිය යන්නේ නම් මේ මාවතරගෙනීම තමයි අර තමන් කරනා උදාහරණ දාන විදිහ ඉන්න කියන එක නෙමෙයි අපි දාන විදිහ කියයි ගන්න ගන්නවා සීල් අරගෙන ඉන්නවා කියන එක නෙමෙයි මේ කතා කරන්නේ අපි කියන්නේ මේ අපි මෙතන කට්ටියට කොයිදින අපි දැක්කම මේ කතා කරන්නේ කතා කරන්නේ අපිට තම දුරට යන්නවත් නෝ මේකත් අපි මේ ක්‍රමයකට අර අනිත් බලමු අපේ දන් ගැන හිතන පිටුම් දෙක සමාදි කරගෙන අදලා හිතලා බලන්න මේ හිත කරපු දන් ගැන හොඳට අපි හිතලා හිත සංසිඳුවේ පත්තරගෙන ඒ තුලින් අනිදාස තුලින් නිජසන් වල පවත්තාගෙන ඒ තුලින් පරිණාමම කියලා දේවල් කියලා අධිෂ්ඨාන කරගෙන මේ ප්‍රශ්නා වැඩි මේ භාවනා කියනවා තමයිට පෙර නිදි යන්න දේවල් ප්‍රතිම ප්‍රස්තාර ලැබෙයි කියලා හිතනවා
මේ ධර්ම දාන
ඒ වගේම දැන් බලන්න තමන්ගේ කාලය, තමන්ගේ කාලය තමන් පෞද්ගලිකව යොදා ගන්න නැතුව තව කෙනෙකුට යමක් එකතු කරලා දෙන්න. එහෙම නැත්නම් අපි ස්වාමීන් වහන්සේලා ගත්තාම කොච්චරවත් ධර්ම දේශනා පවත්වනවා. ධර්ම දේශනාවක් කියන්නේම ලොකු දානයක්. මොකද ස්වාමීන් වහන්සේලාට පුළුවන් තම තමන්ගේ දේවල් කරගෙන ඉන්න. නමුත් අපි දන්නවා සෝතාපන්න වෙන්න නම් අත්‍යවශ්‍යම දේ තමයි පරතෝ ഘോഷය. එහෙම නැත්නම් කල්ින් හරි අහලා දැනගන්න එක. ඊට පස්සේ යෝනිසෝ මනසිකාරය. ඔය දෙකේ මූලික වෙනස් කියන්නේ එහෙම නැත්නම් හතරකට බෙදුවොත් අපි කියනවා සත්පුරුෂ සේවනයේ, සද්ධර්ම ශ්‍රවණයේ, යෝනිසෝ මනසිකාරයේ, ධම්මානුධර්ම ප්‍රතිපදාව. ඔය කොයි විදිහට ගත්තහම අර දෙන ධර්ම දාණය නිසා තමයි අපි අද මේ වගේ දෙයකට කතා කරන්නේ. ඇයි අපිට ස්වාමීන් වහන්සේලා අපි වෙනුවෙන් කාලය වැය කරලා ඒ කාලය දන් දීලා අපි විනේ දීප ධර්ම දාණය හින්දා තමයි අපි මේ විදිහට කතා කරන්නේ. ඒකෙන් තමයි දාණය කියන එක අපි අර මුලින් කතා කළා වගේ ආමිස දාණය ඉඳලා අබේ දාණය දක්වා ගිහිල්ලා ඒ වගේම කාල දාණය, කාලය දන් දීලා ඊට පස්සේ සබ්බ දානං ධම්ම දානං කියලා. ධර්ම දාණය වෙනකම මේ දාණය කියන එක යනවා. ඒකින්ද අපි ආමිස දාණය විතරක් කියන තැනට කොටු නොවි දාණය දිහා බලන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම දැන් බුදුරජාන් වහන්සේ ගත්තොත් බුදුරජාන් වහන්සේගේ අවබෝධයට එන්න කලින් ඇත්තම දානේ පාරමිතාවලින් පළවෙනි එක තමයි දාන පාරමිතාව. ඒ වගේම දාන සීල භාවනා කියලා තමයි පූර්ව භාග ප්‍රතිපදාව පනවලා තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ දානේ කියන එකේ වටිනාකමක් තියෙනවා. අපි සමහර විට අපි කියන්නේ යම් යම් අය ඒ தත්ත්වයේ ඉක්මවා ඇවිල්ලත් ඇති. නමුත් දානේ දෙනවා කියන එකේ ඉවරෙකුත් නැහැ. කියන්නේ දන් දී දිනනවා කියන එක නෙවෙයි. ඥාන සම්ප්‍රයුක්ත ඇයි දන් දෙන එකත් වෙන්න ඕනේ. ඒ ඥාන සම්ප්‍රයුක්ත වෙනවා කියනකොටම ලෞකික සම්මාදිටියකට ඇවිල්ලායි කරන්නේ. හැබැයි ඒක විතරක් නෙවෙයි. එතන යෙදෙන දේවල් ඔක්කොම දැනගෙන මෙහෙම දේවල් මේ කුසල ධර්මයන් නියදෙනවා, අකුසල ධර්මයන් කියලා කොටසක් තියෙනවා, අකුසල ධර්මයන් දුරලන්න ඕනේ කියලා අපිට අදිෂ්ඨානයක් තියෙනවා, ඡාගාදිත්තානේ. අන්න ඒව සේරම එකතු වෙලා තමයි අපි කතා කරන්නේ. ඒ කියන්නේ මේක බුදු දහමේම කොටසක්. අපි ඒක පොඩ්ඩක් මම හිතන්නේ නැවත වරක් ආවර්ජනය කරගන්න හොඳයි. මේ දාහනේ කියන එක මේ ආමිෂම විතරක් නෙමෙයි කියන එකත් අපි පොඩ්ඩක් මතක තියාගමු. මම කැමති පිරණ විතාන මහත්මිය හෝ මහත්මයාට යොමු වෙන්න අදහසකින් එක පේන්න පුළුවන්.
සරණයි. මේ මම හිතන්නේ දැන් දාන සීල භාවනා ගැන මේ සමා වෙන මේ දාන සීල භාවනා කියන ප්‍රතිපදාව ගත්තහම දැන් දැන් සීලයට මේ දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවසාන දැන් මේ පහක් තියෙනවා. මේ අවසානෙටම අවබෝධ කරගන්න ඕන. ඊට ඉස්සර වෙලා මේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒ දේවල් වලින් මුලින් පිරිසිදු වෙලා තමයි මේ ඉතුරු, ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන පහට එන්න ඕනේ. ඉතින් ඒක නිසා මම හිතනවා ඒ දාන සීල මේ කියන මේ ඒ දේ අත්‍යවශ්‍යයි කියන එක මේ නිවන් මාර්ගය අවබෝධ කරගන්න මේ හික්මීම සඳහා ඒ මාර්ගයට පිවිසෙන්න හික්මෙන්න අවශ්‍ය වෙනම කාරණාවක් කියලා මේ දානීය සීලය කියන එක.
ඔව් ප්‍රසන්න මාස්ටර්, ඔබතුමා අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මම හිතන්නේ. ඔබතුමා ඔය දානය පැත්තෙන් බොහොම කටයුතු කරන කෙනෙක් කියලා අපි දන්නවා. ඔබතුමාට යමක් කියන්න පුළුවන්ද?
ජයන්ත මාස්ටර්, අපි සුසනවත් නෑ මයිකේ ප්‍රශ්න සුදන්නේ නෑ. ජයන්ත මාස්ටර්, අපි ඉතින් පොඩ්ඩක් වෙලාගෙන චිත්තක් බලන්න පැය භාගයක් විතර කාලයක් තමයි තියෙන්නේ. අපිට මේකෙන් කොහොමද මේ ප්‍රඥාව වැඩෙන්නේ? ජයන්ත මාස්ටර්, මේ ප්‍රඥාව වැඩෙනවා කියලා කියන්නේ මොකක්ද? ඊට මේ ප්‍රඥාව වැඩි වීම තුළින් අපි කොහොමද මේ තුළින් සත්‍ය අධිෂ්ඨානයක් කරලා කුසලෝචි යහති පාපකම් කියන දක්වා යන්නේ? ඒ කියන්නේ අපිට දැන් එතකොට හිතනවා එහෙම නම් මේ ප්‍රඥාවක් නැති කෙනෙක් පව අතහරියද? ප්‍රඥාවක් කැමසිල්ලක් නම් එයා කරන්නව ලසත්සල් අතාදීද? දස අපි ගන්නනේ ඒක අක්ෂල අක්ෂල පව පව මොකනේදී එනනම් මේ ප්‍රඥාව සහ මේ සංසාර ගමන සහ තියෙන සම්බන්ධ වෙන අපරාධ දෙකක් ගන්න නේද ඒක මේ ප්‍රඥාව වැඩි ප්‍රඥාව වැඩි කරගන්න කොතරම් වැඩිද කියලා එනවා එහෙනම් ප්‍රඥාව වැඩි කරගන්න සම්මිය කියනවානේ සම්මිය වැඩි කරන තමයි මේ කුසලෝස ජහදී පාපකම් විදිහට මේ ප්‍රඥාව වැඩි වෙන සිද්ධ වෙන්නේ මේ කාරණා කොටස් අවසන් කොටස් කරලා මේ සහභාගී වෙන තුරුම කියන්නේ
සමහරවිට මම හිතන්නේ අපි එහෙම කරගමු අපි කෙටියෙන් මම හිතන්නේ මේ කලිමුත් සඳහන් කළා මේ සීලෙන් සංවර කෙනෙකුට වෛරය එන්නේ නැහැ මොකද සීලෙන් සංවර වුණා කියන්නේ ඇත්තටම අර චිත්‍රරාජපක්ෂ මහත්මිය සඳහන් කරා මම හිතන්නේ එක්කෝ ශ්‍රීමති මහත්මිය කාය වාචාන සම්මෝදාන සීලං කියන එක එහෙනම් කාය වචනේ සංවරයමයි සීලය කියන්නේ එතකොට අපිට වෛර කරනවා කියන තරදී වෛරයක් කියන්නේ ඇත්තටම මේ කෙනෙක් කරේ දිගටම පවත්වා ගන්න තරහ මට්ටමක් නේ. එතකොට අපේ ඒ තත්ත්වයට එනකොට සිල්වත් කෙනෙක් වෙනකොට අපිට තවදුරටත් කතා කරන්න පුළුවන් කොහොමද ඒ වෛරය නොපවතින්නේ කියන එකත් මතු කරගන්න පුළුවන් වෙයි. මම කැමතියි ඇත්තටම ශ්‍රීමති මහත්මියට යොමු වෙන්න අපිට ඒ තීර සංවයෙන් වෛරය නොපවතී කියන එකත් කෙටියෙන් පැහැදිලි කළා. කොහොමද ඊළඟට මේ සීල සම්පන්න වෙන එක්කෙනෙක් ඥාන සම්පන්න වෙන තැනට යන්නේ කියන එක. ඒ කියන්නේ ප්‍රඥා දිට්ඨානය. එහෙනම් ඇත්තට ඥානය කියන තැනට කෙලෙස් දුරු කරගන්න මට්ටමට යන්න හේතු වෙන්නේ මොන කරුණුද කියන එක පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙන්න ශ්‍රීමති මහත්මයා.
තෙරුවන් සරණයි. මහත්තයා මොකද්ද පළවෙනියෙන් හපු එක?
පළවෙනි දෙකක් හැබැයි කෙටියෙන් අපිට කියන්න මේ සීල සංවරයෙන් ඉන්න කෙනෙකුට මේ වෛරය නොපවතිනවා කියන එකේ කෙටි අදහසක් දෙන්න. ඊට පස්සේ අපිට කියන්න කොහොමද මේ සීලේ පිහිටියට පස්සේ ඊට පස්සේ කෙනෙක් ඥාන සම්ප්‍රයුක්ත වෙන්නේ කියන එක. නැත්නම් ප්‍රඥාව කරා යන්නේ කියන එකයි.
මම මගේ දැනුම් මට්ටමේ හැටියට මම ඒක ගැන පැහැදිලි කරන්නම්. අපි සීලය කියලා ගත්තොතින් අපි හිතමු ප්‍රතිමෝක්ෂ සංවර සීලය ගැන කතා කරොත් ගිහියන්ට අදාළ වෙන්නේ පංචශීලය. පංචශීලය කියන්නේ ගිහියාගේ නিত্য සීලය. එතකොට පංචශීලය නැත්නම් මිනිස්සු කරන්නේ පස්පව් කරනවා. එතකොට පස්පව් කරනවා කියලා කියන්නේ සතුන් මෙරීම, සොරකම් කිරීම, කාමෙහි වර්ධවා හැසිරීම, බොරු කීම, මුසාවාදය, ඊළඟට මත්පැන් ආදිය පානය කිරීම. ඉතින් එතකොට මේ කරුණු පහ දිහා බැලුවහම මේ හැම කරුණක්ම වෛරය උත්සන්න වෙන, එහෙම නැත්නම් ලෝභය, ద్వේෂය, මෝහය සම්බන්ධ කරුණු. ඒ කියන්නේ දැන් ප්‍රාණඝාතයක් කරන්න අනිවාර්යයෙන්ම ద్వේෂසිතකින් තමයි ප්‍රාණඝාතයක් කරන්න ඉන්නේ. එතකොට එතන ద్వේෂය තියෙනවා. ඒක ගැන අවබෝධයක් නැතිකම, පෞපින් කුසල අකුසල විපාක ගැන නොසැලකීම නිසා මෝහය තියෙනවා. ඒතර එතන ද්වේෂයත් මෝහයත් තියෙනවා. අදින්නාදානය කරන තැනක ලෝභයත් මෝහයත් තියෙනවා. කාම මිත්‍යාචාරය කරන තැනක ලෝභය මෝහය තියෙනවා. ඉතින් මේ ආකාරයට ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල මූල තුන සම්බන්ධ වෙලාමයි මේ අකුසලයක් කෙරෙන්නේ. එතකොට ඒ අකුසලයක් කෙරෙන ඒක නිසා අකුසල් වලින් මිදිලා පානාතිපාතා වේරමණී සික්ඛාපදං කිව්වහම ඒ කියන්නේ සත්තුන්ට අපි අබේ දාණය දෙනවා. දඬු මුගුරු අරගෙන පහර දීමක්, බය කිරීමක් තරම්වත් දෙයක් කරන්නේ නැහැ. හැමතිස්සෙම ඊටාම සුළු වැරද්දෙහි පවා බය දකිමින් ජීවත් වෙනවා. ඒ ආකාරයට සංවර වෙනකොට සත්වයින්ට අපි අබේ දාණය දෙන්න, එහෙම නැත්නම් ජීවිත දාණය දෙන්න සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගත වෙනවා. මේ හැම සත්වයාම අනන්ත අප්‍රමාණ දුක් විඳිනවා. සත්ත්ව ලෝකයේ තිරිසන් සතා, പ്രേත ආත්ම භාවත්, මනුෂ්‍ය ලෝකවලත්, මනුෂ්‍ය ලෝකවල මිනිස්සු කොච්චර දුක් විඳිනවද? ඉතින් ඒ මිනිස්සු කෙරෙහි මෛත්‍රී සහගත වන්නේ මේ මිනිස්සු දුක් විඳින මිනිස්සු ඒ මිනිස්සුන්ට කරදර කරන්න හොඳ නැහැ. මේ මිනිස්සුන්වත් අපි සසර දුකින් මුදවා ගන්න ඕනේ කියන හැඟීමකින් යුක්තව කටයුතු කරනවා. එතකොට අදින්නාදානිය කියලා බැලුවමත් එහෙමයි. කෙනෙක්ගෙන් හොරකම් කරන්නේ ඒ මනුස්සයා ගැන නොහිතා කෙනෙක්ගේ දෙයක්. එතකොට ඒ මනුස්සයකින් විශාල කම්පණයකට පත් වෙනවා. ඒ ආකාරයට මෛත්‍රී සහගතව ඒ කරුණු දිහා බැලුවාම ඒ කරුණු මේ පස්පව් වලින් වැළකීම වෛරය නැති කිරීමක් කියන එක අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒ ආකාරයට පස්පවින් වැළකීමෙන් කුසල් උපදිනවා, ඊළඟට අකුසල් වලින් දුර වෙනවා. ඒක නිසා පව්කම් වලින් දුර වෙලා කුසල් පැත්තට හිත යොමු වෙනවා, වෛරය දුර වෙනවා. ඒ ආකාරයට තමයි මට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ඒ දැන් අපි සීලයක ඉන්නවා කියලා කිව්වා. එතකොට ඒ සීලය අපි ආරක්ෂා කරන්න ඕනේ නිතරම. ඒ සිල්පද පන්සිල් පහ නම් පන්සිල් පද පහ නිතරම ඒ විදිහටම ආරක්ෂා කරන්න ඕනේ. මුලින් සිල්පදයක් බින්දෙන්නේ නැතුව, අගින් එක සිල්පදයක් බින්දෙන්නේ නැතුව, මැදින් සිල්පද කීපයක් බින්දෙන්නේ නැතුව, තනින් තන සිල්පද කැඩෙන්නේ නැතුව. ඒ කියන්නේ අරියකාන්ත සීලය කියන ආකාරයට තමයි සීලය රකින්න ඕනේ. නිකන් මේ වචනින් කියන එක නෙමෙයි, මොහොතක් මොහොතක් පාසාම ඒ සීලය පරිස්සම් කරගන්න ඕනේ, කැඩෙන්නේ නැති වෙන්න. ඊළඟට මම මේ සිල් රකින්නේ මට අනිත් අයගෙන් නම්බු ලබන්න, ගෞරව ලබන්න නෙමෙයි. ඊළඟට මම මේ සීලය රකින්නේ මේ පසේබුදු මහරහතන් වහන්සේලා දැක්කොත් මාව මේ ඉතාම හොඳයි කියලා ප්‍රශංසා කරන, හොඳ සීලයක් තියෙනවා කියලා ප්‍රශංසා කරන ආකාරයට. ඊළඟට දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, සිටු තනතුරු, රජ තනතුරු පතාගෙන නෙමෙයි මේ සීලය කරන්නේ. ඒ ආකාරයට කරන සීලයක්, ඒ ආකාරයට සීලයක් රකින්න කෙනා ඊළඟට සතර සංවර සීලෙන් යුක්ත වෙන කෙනා සමාධි වෙන්න කියලා සමාධි භාවනාවකට යොමු වුණාම ඒ සීලයම උපකාර වෙනවා. එයාට ඊට හොඳ සිත අරමුණු කරලා භාවනා කරන තත්ත්වයට එන්න. ඒක නිසා මේ සීලය කියන එක අරියකාන්ත සීලයක් බවට පත් කරගෙන යා යුතුයි කියන එක තමයි සමාධි සංවත්තනික සීලයක් බවට පත්වන්නේ ඒ ආකාරයට ගියමයි කියන එකයි මගේ අවබෝධය. තෙරුවන් සරණ.
තෙරුවන් සරණයි අබෝහම්පින්. මම අතරම මේ අපි ඉතින් ශ්‍රීමති මහත්මිය කිව්වේ අතරම සීලේ සමාධි සංවත්තනික සීලයක් කරගන්න කියලා. දැන් හරි, සමාධියක් ඇති කරගත්තා කියමුකෝ. එතකොට එතනින් කොහොම මේ ප්‍රඥාව වැඩෙන්නේ? දැන් අන්තිම හරියට අපි ඇවිල්ලා තියෙනවා. කොහොමද මේ ප්‍රඥාව වැඩෙන්නේ කියන එක ගැන මම හිතනවා මම ඉස්සලාම යොමු වෙනවා කියලා චිත්‍ර රාජවංශ මහත්මයා. ඊට පස්සේ අනෙක් කල්යනා මිත්‍රෙන්ටත් යොමු වෙනවා චිත්‍ර රාජවංශ මහත්මිය.
දිවන් සර්ණයි ශ්‍රීමති මහත්මිය, ඉතාම හොඳින් අපිට පැහැදිලි කරා සීලෙන් කොහොමද මෛත්‍රිය ඇති වෙන්නේ කියලා. මේක තවදුරටත් අපිට මතක් කරගන්න පුළුවන් කරණීය මෙත්ත සූත්‍රය අපි මතක් කරගත්තොත් ඇත්තටම සන්තින්ද්‍රයෝ නිප්පකෝච කියන තැන. එතන ඉන්ද්‍රිය සංවරය ගැන කතා කරනවා. ඒකත් ඉන්ද්‍රිය සංවර සීලය අනුව බලන ක්‍රමයක් කියලා ඒකත් පොඩ්ඩක් මතක් කරන්න හිතුණා. අවසාන වශයෙන් ප්‍රඥාව කියන එක, දැන් අපි ප්‍රතිපදාව පූර්ව ප්‍රතිපදාව දාන සීල භාවනා විදියටත් ඊළඟට ආදර්ශාංග මාර්ගයට ඇතුල් වුණාම එතනින් එහාට සීල සමාධි ප්‍රඥා වශයෙන්. එතකොට ආදර්ශාංග මාර්ගයට ඇතුල් වුණ කෙනෙක් අර තෙන්නකොන් මහත්මයා එතෙන්ට තමයි එන්න ආවේ. එතුමාට එතුමයි කිව්වේ මේ අපි මොනතරම් මේ ආමිෂය ගැන හිත හිත හිටියත් කොහොමද අපි නිවනට ඒක අරමුණු වෙන්නේ කියන එක තමයි ඒ ඉරුම් කරන්න සූදානම් උනේ. ඉතින් ප්‍රඥාවෙන් ඇත්තටම දැන් මේ දේවල් මේ විදියට තේරුම් අරගෙන දැන් සමාධියකට තුත් සීලය නිසා සමාධිමත්ුනි හිතකට දල්වත මාත්‍යකෝ යෝනිසෝ මානසිකාරය ඇති වෙන්න ඕනේ කියලා. එමුනේ මේ යෝනිසෝ මානසිකාරය කියන එක අපි හරියට තේරුම් ගන්න ඕනේ. සමාධිමත්ුණු සිතක කොහොමද යෝනිසෝ මානසිකාරය ඇති වෙන්නේ කියන එක, මොකද්ද දකින්න ඕනේ කියන එක. අපි සාමාන්‍ය වචන වශයෙන් දන්නවා ඇත්ත ඇටියෙන් දකින්නවා කියලා. නමුත් ඊටත් එහාට ගිය තැනකට යෝනිසෝ මානසිකාරය කියන එක යොමු වෙන්න ඕන. සෑම දේකම ප්‍රභවය දැකීම, පටන්ගත් ස්ථානය දැකීමට පුළුවන් වෙන්න තත්වයට හිත ගේන්න ඕනේ. එහෙම ගේනකොට අවසානයේදී යම් කිසි කෙනෙකුට අවබෝධ වුණොත් මෙතන සත්‍ය පුජලේ නෑ. ඒ සක්කාය දිටිය කියන එක තේරුම් ගන්න මමත්වෙන් අයින් වෙලා මේවා ධර්මතාවයන් විදිහට දැක්කලා මේ ධර්මතාවයන් හේතුන් නිසා හටගෙන හේතුන් නිසා නැති වෙන බව දැකීම කියන ප්‍රඥාවට යම් කිසි කෙනෙක් අවසාන වශයෙන් එළඹුණොත් එවැනි කෙනෙකුට තමයි ඒ තත්ත්වයන් තමගේ හිත තුළ ඇති වෙන වෙලාවේ මේකට සම්පූර්ණයෙන්ම අපි පුරුදු කරන්න ඕන සත්‍යයයි සත්‍යයෙන් සතිය පිහිටුවා ගැනීම දිගින් දිගටම සතිය ඉන්ද්‍රියක් වෙනතුරු ඉතාම හොඳින් පවතිනතුරු ඊට පස්සේ සතිය බලයක් වශයෙන් දියුණු කරගෙන ඒ දේවල් අපිට පසුව විස්තර කරන්න පුළුවන් අවසානයේ බොජ්ජංගයක් විදිහට සතිය බලවත් සතියේ අනිත්‍ය දුක්ඛ අනාත්ම පැත්ත දැකලා සතියත් නිවිදයි කියලා අවසානයේ උපේක්ෂාවට පමිනීමෙන්ම කෙනෙකුට නිර්වාණය අවබෝධ කරන්න පුළුවන් කියන එක තමයි වචන වශයෙන් කරුණ වශයෙන් ඉදිරිපත් කරන්න කැමති ඒක උගාතුරට විස්තර කළ යුතු දෙයක් ඒක අනිත් කල්යාණ මිත්‍රයන්ගුත් කරුණ දැනගන්න කැමති තෙරුවන් සරණයි
චිත්‍රාජ මහත්මයා මම හිතන්නේ හොඳ විස්තරයක් අපිට කළේ දැන් ඇත්තටම අපිට සීලය ගැන කතා කරනකොට අපි කියව සීලය සමාධි සංවර්ධනික සීලයක් වෙන්න ඕනේ. ඒ නමුත් අපි දන්නවා දැන් ඇත්තටම නමුත් කියන කතාව වැරදි. අපි ඒ වගේම දන්නවා සම්මා සති සම්මා සමාධි කියලා තමයි අනුපිළිවෙල දක්වන්නේ. මම හිතා චිත්‍රරාජ මහත්මයා අපිට ඒ ගැන පොඩ්ඩක් ඒ පැත්තට අපි යොමු කළා. සතිය කියන එක වැඩිම හරහා තමයි සමාධියත් ඒ වගේම සමාධිය හරහා තමයි එම්සි ප්‍රඥාවකට යන්නේ කියලා. ඉතින් ඇත්තටම අපි දැන් ඒ සමාධිය සිතක සමාධියක් ඇති කරගෙන, ඒ කියන්නේ ඒ සිල්වත් වෙලා ඊට පස්සේ අපි දැනගෙන මේ සතිය පිහිටවන්න අපි සතිපට්ඨාන හතරෙන් සතර සතිපට්ඨානේ එක කොටසක් තෝරගෙන එමත් ඒක අවස්ථාවකදී කායානුපස්සනාව වෙන්න පුළුවන්. ඒ කායානුපස්සනාව කරන්න සිත එකඟ කරගෙන යන සමතෙන් එකඟ කරගෙන මොකක් හරි අරමුණක් කරා ආනාපාන සතිය හෝ වෙනත් අරමුණක් එකතු කරගෙන ඊට පස්සේ අපි ඇත්තටම කොහොමද සම්මා දිට්ඨියක් දකින තරමට, ඒ කියන්නේ ප්‍රඥාව ඇති කරගන්න මහන්සි වෙ යුත්තේ කියන එක කොටස සාකච්ඡා කරන්න මම කැමති ડોક્ટર කමල් දෙන්නකෝන් මහත්මයාටම එන්න. කමල් දෙන්නකෝන් මහත්මයා ඊට පස්සේ තමයි
බොමිසුත්‍රිද තෙරුවන් සරණයි. ගොඩක් දේවල් කතා වුණා. දැන් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් අර බුදුම කිව්වා වගේ පර්තෝගෝෂේ නැත්තම් අහන්නම ඕනේ. මොකද බුදුබණ නැති කාලයක අපිට මේක කරගන්න බෑ. බුදුබණ අහන්නම ඕනේ නැත්තම් පොතකින් කියලා දැනගන්නම ඕනේ. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයන්ව අපිට තියෙන්නේ පටිච්චසමුප්පාදය. එහත් ඒක තමයි එතුමා හොයාගත්තු විශාලම දේ පටිච්චසමුප්පාදය. ඒක තුළ තියෙනවා චතුරාර්ය සත්‍යය සේරම. එතකොට ඒ පටිච්චසමුප්පාදය කියන එකම වටින දෙයක්. ඒ කියන්නේ මට මේ පාලි භාෂාවෙන් කියන්න තේරෙන්නේ නැහැ. අර යමක් ඇතිකල හේතුවක් ඇතිකල ඵලයක් ඇති වෙනවා. හේතුවක් නැතිකල ඵලයක් නැති වෙනවා. හේතුවක් ඇති හේතුවක් නිරෝධයක් ඇතිකල ඵලේ නිරෝධ වෙනවා කියලා. අන්න ඒක ඒක උඩ තමයි මේ චතුරාර්ය සත්‍යය සේරම හැදිලා තියෙන්නේ. දැන් ඒකට එන්න අර මහත්මයා කිව්වා වගේ අපිට සතිය තමයි වැඩිම වටිනාකම තියෙන්නේ. අපිට සතිය නැතිකම තමයි මේ ඔක්කොම ප්‍රශ්නේ. දැන් අද වශයෙන් සතිය තියෙනවා නම් අපිට යෝනිසෝමනසකාරය කියන එක වෙන්නේ අපිට සතියක් තියෙන්න ඕනේ. අපිට අපේ හිත එකඟ කරගන්න බැරිකමනේ තියෙන්නේ මේ සමාධි ක්‍රම එකයි. සමාධියකින් කියන්නේ සමත සමාධියකින් ගිහිල්ලා හොඳ තත්යකට එන්න පුළුවන්, ධානවලට යන්න පුළුවන්. නමුත් විදර්ශනා වෙන්නේ නැත්නම් එතනින් එහාට යවෙන්නේ නැහැ. විදර්ශනා කරන්න අපි සමාධියකට යන්න ඕනේ නැහැ. අපි මේ ගැන මේ අපි මේ මේ කතා කරන එක විදර්ශනාවක එක අතින් බලනකොට දැන් බලන්න මේ බුදුහාමුදුරුවෝ කියන තුන ස්පර්ශය ගැන තමයි ස්පර්ශයෙන් තමයි අනික් අර අනික් ආගම් සේරම බුදුහාමුදුරුවෝ අහකට දැම්මේ මේ ස්පර්ශය නිසා හැදිවිච්ච ආගම් කියලා එක. අනේ ඒක හැදෙන තැන ඉගෙන ගන්න එක තමයි වචනාකම තියෙන්නේ. ඒක හැදෙන්නේ ස්පර්ශය හැදෙන්නේ ආයතන නිසා, ආයතන දෙන්නේ නාම රූප නිසා, නාම රූප දෙන්නේ විඥාණය නිසා. විඥාණය නාම රූප ඒ අතර ඒ දෙක අතරේ මොනියුන භාවයක් තියෙනවා. අනේ ඔය ඔය ඕව ගැන කල්පනා කරන එකට දැන් ඕව ගැන දැනගන්න බෑ අපිට අහන්නේ නැත්තම්. ඒක ඇහිලා අපි ඒ ගැන මානසිකාර්ය කරන්න ඕන හැම වෙලාවෙම. එතකොට දැන් සතියෙන් ඒ සේරටම අපිට සතිය උනේ කියන්නේ අපි අර හත්ම කියුවා වගේ අපි සතිය දිනු කර ගන්න ඕනේ. ඒකට තමයි කායනු කා මොකද ඒකට කියන්නේ මේ කායන සිත් ගත වෙනුවෙන් ගත දිහා බලාගෙන ඉන්නේ. ඒකෙන් වෙන්නේ අපේ හිතට එහෙ මෙහෙ දුවන්න බැරුව එක තැනකට ගන්න පුරුදු වෙනවා. එතකොට එන්නේ දුවනාම අපිට පේන්න පටන් ගන්නවා අනිත් දේවල් මේ ඒ අනිත්‍ය එහෙම පේනෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ තත්ත්වෙ නිකන් අපිට කරන්න ඕනේ. මමත් ඒ තත්ත්වෙ ඇවිල්ලා නැහැ තව. කවුරුත් ඇවිල්ලා ඉන්නවද නැහැ. මාර්ගඵල තියෙනා ඉන්න පුළුවන්. මට නම් මාර්ගඵලයක් නැහැ. ඒ කිට්ටුටත් නැහැ. අනුමාන ඥානයක් තියෙනවා. අනුමාන ඥාණයෙන් මොනවද කරගන්නද? හැබැයි මේ ඒ පැත්තට බලන්න ඉන්න පුළුවන්. ඒක හැම මොහොතෙම කල්පනා කරන්නේ සතියෙන් ඉන්න. ඒ කියන්නේ ඒ කරන හැම දෙයකම කල්පනාවේ. කරන්න කලින් අර එදාස් අර ස්වාමීන් වහන්සේගේ වගේ කරන්න කලින් ඉගෙන කල්පනා වෙන්න පුළුවන් වෙන්න. එහෙම ඉන්නවා නම් අපිට මේ අපේ ඉතිහාසෙ නැත්තම් ඊයේ පෙරේද ඒව අමතක කරලා මේ මොහොතට ගේන්න පුළුවන් වෙයි අපේ හිත. අපි මේ මොහොතට ගినాවොත් අපිට මේ විශාල වාසනාවක් ඇති වෙනවා. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකට මේ කරන්න ඕන සතිය දිනු කරගනි කලිනු තමයි. මේ වෙනකින් කියන්න දෙයක් නැහැ. අපිට වෙන කරන්න පුළුවන් දෙයක් නැහැ. මට ඉතාලිය කියන වචන නැහැ. මොම ස්තුතියි තෙරුවන් සරණයි. මේ මොන හරි කියන්න තියෙන මතක්වත් කියන්න.
හොඳයි බොහොම පිං කමත් යන කොමහස් මෑත්‍රම ඔබතුමා මොනිදම්ම කතා කරන්න ගියෙත් ඒකයි. අපි කොහොමද සම්මා දිට්ඨිය ඇති කරගන්නේ කියන එකයි විශේෂයෙන්ම කරගන්න අවශ්‍ය දේ කියන හැටියට. මම හිතනවා දලුවත් මහත්මයා ඔබතුමා යමක් කියන්න උත්සාහ කරාද?
ඔව් ජන්මාතා මේ අපිට මේ ගත්ත සමාජගත බොහෝ හොඳ තැනක් අපි ගෙනාවා මේ සාකච්ඡා. මොකද දර්ශනාව තුළින් තමයි මේ ප්‍රඥාව ඇති කරගන්න ඕනේ කියලා අපි ප්‍රඥා දිෂ්ඨාන ගැන කතා කරනකොට ඒ සම්බන්ධය ඇති කරගන්න නම් මේ දර්ශනාවක් තුළින් යන්න ඕනේ කියලා. එතකොට මේ සාකච්ඡාව දැන් මේ සිතුවාද සම්බවදාදා කියලා කරගෙන දැන් කාලයක් තිස්සේ ආවෙම ඉතින් මතකද හැම දාමත් මම කිව්වේ අපි මේ ප්‍රතිපදාවක් පිළිබඳව දැන් නැති කතා කරලා දැන් නැති බණ. ඒකේ බණ ඇති කියන කෙනේ අපි ඔක්කොම ගොනු සිතුන යන්නේ ඕනේ. අපි ඔක්කොම අපුකට තියෙන අප නැති කටට අපි කියන්නේ අපුකට තියෙන ඉඳන් ඇති වෙන අපි ප්‍රතිපදාව ගොනු සිතුනේ තමයි ආවේ. ඒ ආපු ප්‍රතිපදාව තුළ අපි කතා කරා දුක කියන්නේ මොකද්ද, දුකට හේතු මොකද්ද. ඒකත් අපි කතා කරා මේ ජාති ජරා ගැන අපි කතා කරා, අසුභ සංඥාව ගැන, ආහාර ප්‍රතිකූල සංඥා ගැන මේක කතා කරා, මානසික සංඥා ගැන කතා කරා, ඒ ඔක්කොම කතා කරා. ඒතර මේ ඔක්කොම මම හිතනවා මම කරන විදිහ නම් ඒවා විදර්ශනාවට ගැනීමක් තමයි. ඒ නිසා කොහොමවත් කිව්වොත් ප්‍රතිබලම එන්නේ නැහැ. ඒතර ඒක කරනවා. ඒ මම ජාත්‍යන්තර උතුරාට ගිහින් මේක පැහැදිලි කර දෙන්න කියලා කියන මම මේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නේ පැහැදිලි කර දෙන්න පස්සේ. ඒතකොට මේ ප්‍රතිපදාවේ ඉන්න අපි මම ඉතින් එතකොට මේක බහුල කරනකොට මම ඒක ගන්නවා වදිනවා ඒක මම බහුල කරනකොට ඒ තුලින් මට ප්‍රථම ඥානය ඇති වෙන්න පුළුවන්. මම මේ ඥානය කියන්නේ මට ඇති වෙන කෙනෙක් නෙවෙයි මම කියන්නේ ඇති වෙන්න පුළුවන් කෙනෙක් මම කියන්නේ. මම මේ ප්‍රකාශය මේ විදිහට කරන්නේ මේ ඥාන කිව්වම පස්සේ බය වෙනවා, සමාධි ඉතිපාදේ කිව්වම පස්සේ බය වෙනවා, සමාධි කිව්වම පස්සේ බය වෙනවා. අමතර කරන්න තියෙන වැඩේ කරගෙන යනකොට හේතුකම් නිසා මේවා ඇති වෙනවා. සමාධි ඇතිවෙලත් ඇති, ධම්මෙන් නැතු ඇති. ඒ වගේම සමහර අය සෙපරේට් කරන බලනවා මේ ඥාන කිව්වම ඔපොස්චු එක නම් දැන් ඒක නම් සමත භාවනාව අපිටන විදස අපිට ඒව නැහැ. කොහොම කර කතාන්තර තියෙන නින්ද තමයි මේ කියන්නේ. සූත්‍ර පිටකින් මම කියන්නේ. ඒක නැසෙ ඒක සූත්‍ර පිටක කියවන හැම වෙලේම මගේ වචන වලට අරවලා කියන මම දැන් තාක්ෂය බලාපොරොත්තු වෙනවා. මේ කල්‍යාණ මිත්‍රගේ ප්‍රයෝජනෙ සඳහා මේක පොඩ්ඩක් විස්තර කරගන්න ඕනේ. මේ ඒතකොට ඒ ආකාරයට ඒ අපි අර කිව්වා වගේ ආකාරයට භාවනාව නඩලා අපි බෞලිකන කරන කෙනාට මේ ප්‍රථම ඥානෙ ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. ඒතකොට මේ ප්‍රථම ඥානෙ ඇති වෙන පුද්ගලයා තමයි අර මොකද කිව්වාගේ ප්‍රථම සතිපට්ඨානෙ කරන්නේ. ඒක අසුසන්නේ වදිනවා ඒ කියන්නේ පුද්ගලයාගේ කාන් ප්‍රශ්න කරන්නේ ප්‍රථම සතිපට්ඨාන කරන පුද්ගලයා තමයි. එතකොට මේ ආකාරයට මේ කායන ප්‍රශ්න වලදී පළවෙනි සතිපට්ඨානේ සම්පූර්ණ කරන පුද්ගලයාට ප්‍රථම විහරණේ ඇතිවෙනවා කියලා කියනවා. ඒ වගේම ඒ ප්‍රථම විහරණේ සම්පූර්ණ වෙච්ච පුද්ගලයා ප්රථම සම්‍යක් ප්‍රදාන මේ සම්පූර්ණ කළා කියලා කියනවා. මේ විදිහට ප්‍රථම සම්‍යක් ප්‍රදානේ සම්වත්තම සම්පූර්ණ වෙච්ච පුද්ගලයාට ප්‍රථම ආශ්චර්ය අද්භූත ධර්මයේ පරිපූර්ණවා කියලා කියනවා. ඒ පුද්ගලයා තමයි මේ ප්‍රථම අධිෂ්ඨානය. අපි අපේ අධිෂ්ඨාන ගැන කතා කරද්දී ප්‍රථම අධිෂ්ඨානය සම්පූර්ණ කරන්නේ. ඉතින් මේ පුද්ගලයා තමයි මේ ඡන්ද සමාධියට අතු වෙන්නේ. ඉතින් ඡන්ද සමාධිය අතු වෙච්ච පුද්ගලයාට ඉතින් පසුව ඒ ආකාරයට නිදී සම්මෝලයක් ඒ තුළින්ම මෛත්‍රිය පිසිනුතු වාග්ය සංචිත වාග්ය පැහැදිලිව දුන්නා. ඒ නිදී සම්මෝලයෙන් මෛත්‍රිය ප්‍රමාණයට ගන්න පුළුවන්කමක් තියෙනවා කියලා කියනවා. මේ සියල්ලම සූත්‍ර පිටකේ අඩංගු කරුණු මේ විදිහටයි කියෙන්නේ. එතකොට අපිට මේ තුලින් තේරෙනවා අපි සූත්‍ර පිටකේ විශ්වාස කරන නිසා වෙන මේ අපි කරන්නා වූ ප්‍රතිපදාව. මේ විදර්ශනායි ප්‍රතිපදාව ආරම්භක ප්‍රතිපදාව අපි මෙතන ඉඳලා පසුබිම් ගන්නවා. අර ප්‍රතිපදාව නම් ඒක විදර්ශනාව. ඒ තුලින් අපි කායම ප්‍රශ්නාව දිනනවා. ඒ තුලින් අපිට ප්‍රඥාඥාන ප්‍රඥාන සත්‍යවත්කම් පවා යන්න පුළුවන්කම තියෙනවා සම්ම සමාධියක් දක්වා. ප්‍රඥාවදී ඉන්න පොතේ තියෙනදී මේ වෙන අදහස් සහ සාකච්ඡා කරන මොකද ගන්නව නම් ඉති කාලේ ඉන්නට බොහෝ උත්සාහයක් වෙනවා. හොඳයි.
තේරුවන් සරණයි වැලවත්ත මහත්මයා. මහදාවේ කුද්දක නිකායේ පෙරකෝපදේශයේ හෝ නිස්සප්පතරණේ වෙනවා කියපුතුම කියවන්නේ ඇත්තේ. ඒ ආකාරයට ඒ ධර්මයේ සඳහන් වෙනවා. එතෙන්දී අපි පොඩ්ඩක් යමක් මම මතක් කරන්නත් ඕනේ. බුදුරජාන් වහන්සේම දේශනා කළා තියෙනවා ඒක හේතුකව කිසිම දෙයක් ඵලයක් ඇති වෙတယ် කියලා. ඒක කියන්නේ යම් කිසි ඵලයක් ඇති වෙනවා නම් ඒක හේතුවක් නිසා හට ගන්නවා කියන එක බුදුරජාන් වහන්සේ කියන්නේ. නමුත් මේ හැම දෙයකදීම පටිච්චසමුප්පාදයේදීත් ඒ වගේම දැන් ඔබතුමා කිව්ව ඒ අර එක දෙයකින් තව දෙයක් ඇති වෙනවා කියන ඒ තැන්වල තියෙන්නේ ඒකට පදනම් වෙච්ච මූලික කාරණය තමයි ඊට කලින් දක්වලා තියෙන්නේ. අවිද්‍යා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥාන කියනකොට විඥානය කියන එකට සංඛාරය විතරක්ම නෙවෙයි. ඒක නමුත් ආසන්නතම කාරණේ නැත්නම් මූලිකම වෙච්ච කාරණේ තමයි සංඛාර කියන එක. ඒ විදිහට තමයි අපිට සලකන්න වෙන්නේ. ඒ පරියාය නැත්නම් ඒ විදිහට හිතන එක අනුව අපිට දැන් ඔතනුණත් හිතෙන්නේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙන ඉඳ අපි ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා. ඒ වගේම අපි හොයනවා ඒක කොහොමද වෙන්නේ කියලා. ඒ වගේම මේ ප්‍රතිපදාව යෙදිලා බලනවා ඒක වෙනවද කියලා. යෙදිලා බලන්නේ නැතුව කෙනෙකුට කියන්න බෑ ඒක වෙන්නේ නැහැ කියලා. ඒක මූලිකම දේ හැටියට තමයි තේරෙන්නේ. ඒකින්ද අපිට කොච්චර තරක කරත් අපි ඒක කරලා බලන්නේ නැත්නම් වෙන්නේ නැහැ. නමුත් අර ඔබතුමා කිව්වා වගේ දැන් ප්‍රථම ධානය කියන එක ආදිය ඒ කරුණු ඒ සප්පාය කරුණු එකතු වුණාම හරියට නැත්නම් ඒකට අවශ්‍ය වෙන කරුණු ටික සම්පාදනය වුණාම ප්‍රතිඵලයක් ඇටියට අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි. ඒක තමයි ධර්මතාවය. ඉතින් ඒ නිසා ඒක ගැන කිසිම කෙනෙකුට ඒකට එකඟ නොවී ඉන්න බෑ. මොකද ඒක කී ධර්මයේ කියලා තියෙන්නේ ඔක ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගත් උතුමාණන් වහන්සේලා තමයි ඒක කියලා තින්නේ. ඒක නිසා ඒකට අපි කියන්නේ චැලෙන්ජ් කරනවා කියන දෙයක් කරන්න බෑ. නමුත් අපි ඒ ප්‍රතිපදාව යෙදিলা අද්දකීම් හරහා තමයි ඔය ටික ප්‍රත්‍යක්ෂ කරගන්න වෙන්නේ. ඒ කරගන්න කොට ඔය කරුණු හා සම්බන්ධව අපේ සීලය ඒ වගේම
අපේ හිතේ එකඟතාවේ ඒ සෑම දෙයක්ම එකතු වෙලා තමයි ওই ප්‍රතිඵල ටික ලැබෙන්නේ කියන එක තමයි මට කෙටියෙන් දැනෙන්නේ. ඒ පිළිබඳව තවත් අපි අදහස් ගමු. අපිට සම්බන්ධ වෙලා ඉන්න චන්ද්‍ර දිසානායක මහත්මිය කලකට පස්සේ මම කැමතියි ඔබතුමීට යොමු වෙන්න. චන්ද්‍ර දිසානායක මහත්මිය
කතා කියපු නිසා සාකච්ඡා යොරෙන්න කිතු නිසා මම තව එකක් කියන්න මට අවශ්‍ය වෙන්නේ. මේ දන්නවද මේ සාකච්ඡාව මණ්ඩපය තුළ අපි ඇත්තටම අපි දැන් මේ ඉන්න කල්යම් මිත්‍රන් ටික හිතලා බලන්නකෝ කොහොමද ඉන්නේ අපිට කාලය කිසිම නැහැනේ. අපි දැන් හොඳ යාළුවෝ වගේ අපේ භාවනා අධ්‍යක්ෂින් කතා කරමුකෝ. අපි පිටම පොලේ වහගෙන අපිටම අංගගෙන කතා කරනවා වගේ අපි නිකන් මේ ලොකු වැඩක් මුතර කරනවා වගේ අපි වෙලා කතා කරලා යනවා. අපි එහෙම නැතුව කියලා මම හිතන්නේ අපි වහන් කරනවා කියන පුළුවන් අක්කම භාවනා කරනවා කියලා අපිට පිළිගන්නවානේ. ඒ භාවනාවේ කිනම මොන රැද්ද කියලා තියෙන්නේ. ඒක කියනකොට තව පොඩි හිතට තව ඔබසිනු කරන ගුණ මම මේක පිළ මම දැනනවා හිතන්නේ. මම යන පුජා කියන දෙයක් මම මට ලැබෙන්නේ. ඒ හිත පිළ ඔක්කොම පැත්තකලා. ඒක අංකෝප්ති අද්දගෙන බුදාගම් කියනවා. මමද කියන්නේ දැන් මේ මුතු මේ කතා කරපු දේ. මේ ඡන්ද සමාධියක් කියන වචන දෙන්න කිව්වා. වචන වලට බය වෙනවා. ඒක කටි වෙනවා අපිට ලෝකේ මේක. එහෙම නෙමෙයි දුක් පොඩි බුදාගම් ගන්න කියන්නේ අපි කවුරුත් කරා. එන්න තියෙන සිල් වර්ගය තියෙනවා, ආහාර කටිකිල වර්ගය තියෙනවා, මේ විස්සක් විතරනේ. මේ තින්නේ කාලය තුළ මේ විද සමාධිය නැතුව නෑනේ. ඒක තමයි දැන් සම්මාදී කියලා කියන්නේ. මේ හැතුණු සමාධිය මේ තුලින් තමයි නිර්වාණය කරන්නේ. ඒක විකල්පෙදි සංවේති දෙකනේ. මේක තමයි ඡන්ද සමාධිය කියලා කියන්නේ. ඒකට බය නැතුව අපිට කියන්න පුළුවන් නම් මේ භාවනාව මම කරනකොට මම මේ වගේ මේවලු කියනවා. අපි එහෙම කතා කරන පත්වයකට මේ සාකච්ඡා මණ්ඩපයේ කවදාම පත්වුවා කියන ප්‍රාර්ථනා කරනවා. ඒකම සතුටු. ඒ තමයි මේ දෙයම අර කතා කරන අවස්ථාව දුන්නමත් මම ඉදිරි බලාපොරොත්තු වෙනවා. පුළුවන්කම තියෙනවා නම් කල්ලාන ඉස්සෙල්ලා පොත්පත් කියනවා ගන්න දේවල් ටික ඔක්කොම කියලා ගන්නට වඩා මම මේ භාවනා කරනකොට මම මේවා ගැන දෙකක් කියනවා. මෙන්න මේක ඉගෙන ගන්න කොට ඉතින් ඉන්නේ නෝ දෙකේ එකම නිර්මාණකුල යල්දිනවා. මෙන්න මේක හරිදැයි. මේ විදිහට ආදි හිත කතා කරන එක සාකච්ඡාවක් තියාගන්න පුළුවන් නම් අපි ප්‍රතිකාරක පහය තුනක ඒක වාසනාවක් විදිහට සමාජයයි වාක්‍ය.
හරි දෙවන සම්මයි හොඳයි මම හිතන්නේ අපිට වැඩි වෙලාවක් නැහැ. චන්ද්‍ර ජනක මහත්මිය ඔබතුමියට පුළුවන් ද අපිත් එක්ක එකතු වෙන්න?
දෙවන සම්මයි දෙදෙනාටම මේ මට පොඩි දෙයක් කියන්න තියෙනවා. අර දානේ ගැන කිව්ව එක ගැන ඒ ඇත්ත වශයෙන්ම ડોક્ટર කමල් කියන ඒ මැතිතුමා කිව් දෙය හරි. අපිට එච්චර දාලා දුන්නත් සිල් රැකත් අපිට අමාරු බැහැ තමයි නිවන් අවබෝධ කරගන්න. මේ සක්කාය දිට්ඨිය කඩන්න ඒක දකින්න ඕනේ දෙයක්. නමුත් මේ දානියත් සීලියත් මේ ගමනට හරියට අවශ්‍ය වෙනවා. එකපාර්ශ්වම අපිට මෙහෙම අර තරක්කු පෙළියේ උඩේකට නගින්න බෑ. අර එන්න තියෙන ගමනක් තියෙන එක දෙක ඒ රංගසලින් උඩට ගිහිල්ලා තමයි උඩටම එකට යන්න තියෙන්නේ. ඒක හොඳටම පුළුවන් කෙනෙක් බලන්න සංයුක්ත නිකායේ තියෙනවා සෝතාන දස්ස සූත්‍රය කියලා. ඒ කියන්නේ ඒව උපුම මේ කියන්නේ දේවතාවුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට පැමිණිලා අහපු ප්‍රශ්න. ඒකෝට උන්වහන්සේ මහත්මෙ දේශාවෙදි කියන ඉස්සෙල්ලාම යම් කිසි කෙනෙක් සෝතාපට්ටි ඵලයට නොකැමින කාලක් ක්‍රියා කරනවා නම් ධර්මයේහි හැසිරුණා නම් ඒ ඇත්ත නිතිල්ලා යම් කිසි දේවනිකායක උප්පත්තිය ලබනවා. ලබලා එතනදී උන්වහන්සේලා ඒ ඇත්තන්ට මුණ ගැහෙනවා. කලින් හිතේකට තමන් එක්ක මේ ධර්ම මාර්ගයේ ගිය අයත් එතන ඉන්න පුළුවන්. ධර්මයේ ප්‍රගුණ කරපු අය ඉන්නවා. ඒ නොඑක් ආකාරයේ එක එක විදිහට විස්තර කරනවා. ඒ අයට සහයෝගය ලැබෙනවායි කියලා. එතකොට ඒ සහයෝගය ලැබෙන්නත් ඒ ස්ථානවල උත්පත්තියක් ලබන්න අපි දන් දිය යුතුමයි. දානේ කියන්නේ සීලේ කියන්නේ ඇත්තටම දාණයෙන් පටන් ගන්න ඕන. දානේ කියන එක දෙන්න බෑ හිත ගොරෝසු කෙනෙකුට. අනිත් මිනිස්යා කෙරෙහි අනුකම්පාවක් තියෙන අනේ මේක කළ යුතුයි මේ දිය යුතුයි කියන හැඟීම ඉස්සෙල්ලාම මේ මනුස්සයාගේ හිතේ හට ගන්න ඕන. එහෙම නැතුව දරදඬු කෙනෙකුට නම් කවදාකවත් දෙනවා කියන එක කරන්න බෑ. උන්වහන්සේ දේශනා කරලා තියන්නේ දානේ කියන එක හරියට යුද්ධයක් හා සමානයි කියලා. ඒකෝට මේ දාණයෙන්ම මෙතෙන්ට යන්න පුළුවන් මේ අපේ ගමන අවසන් කරන්න පුළුවන් කියලා කියනවා නෙමෙයි. මේ සම්පූර්ණ මේ සෝතාංගත් සූත්‍රයේ මේ ගමන අවසන් කරන්නේ කොහොමද කියලා අහන ප්‍රශ්නේ ඒ දෙවතා වහන්නේ ප්‍රශ්නය මේ සංසාර ගංගාව කෙලවර කරගන්නේ කොහොමද කියලා හිතන්. ඒකට තමයි උන්වහන්සේ දේශනා කරන්නේ මේ නාම රූප කොතනද මේ නැති කරන තැන. මේ නාම රූප මේ කියන්නේ පටවියා පොතේජෝ වායෝ කියන දේ නොපිහිටන තැන තමයි නිවන කියලා හිතන්. ඒකෝට එතෙන් තේරෙන තමයි මේ මාර්ගය තියෙන්නේ. මාර්ගය අපිට පැනතන දුවන්න බෑ. මෙතනින් අතෙන්ට අතනින් මෙතෙන්ට. මේක එක මාර්ගයක ගමන් කළ යුතුයි. ඒ නිසා මං හිතනවා වර්ධවාසි දන්නපා පින කියන එක හරියට අවශ්‍යයි. අපි සංසාරේ මේ තාක්කල් ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ නොදැනීම හේතුකොට නමුත් අද අපි මනුස්සාත්ම භාවයක් ලැබලා මන්ද බුද්ධිත්ව නොවි මේ වගේ කාලයක මේ වගේ එකතු වීමකට දැන් හැම මනුස්සයම එකතු වෙන්නේ නැහැ නේ මෙහෙම ධර්ම සාකච්ඡාවල් වලනේ. හැම කෙනාම ධර්ම දානේ කරන්නේ නැහැ නේ. ධර්ම දානේට වියදමක් කරන්නේ නැහැ, කාලය ගත කරන්නේ නැහැ. නමුත් මේක පුහුණු පුරුදු වෙලා තියෙනවා අපි. ඒ බෝල්ට් ප්‍රයෝජන වෙලා තියෙන්නේ මේ දානේ කියන එක. දැන් මේ කියන්නේ ජයන්ත මහත්තයා කිව්වා දානේ කියන්නේ මේ කර්ණ පුරණ ටිකක් දෙන එක විතර නෙමෙයි කියලා. අන්තිම තැනට එනකොට ධර්ම දානේ. දැන් මේ කරන්නේ දළුවත් මහත්තයා එක්ක වෙලා අපි මේ සියලු දෙනාම කරන්නේ ධර්ම දානේ. එක එක්කිනාට දන් ප්‍රමාණයෙන් බෙදලා දෙනවා. මේ ගමනට හරියටම ප්‍රයෝජන වෙන එකක්. මොකද සංසාරේ අති දීර්ඝයි. අපි දන්නේ මේ ආත්මෙදිම අපි සෝවාන් ඵලයට පැමිණෙයිද කියලා. නමුත් වැරදීමකින් හරි නොදී ඉඳලා හිටන් කල යුතු දේ උසල් නොකර ඉඳලා අභව්‍ය ස්ථානයක උපස්තිය ලැබුවොත් එතනින් ගොඩ එනවයි කියන එක නම් හරි අමාරුයි. මෙතන වරද්ද ගන්න නම් නරකයි. මේ භාවනා කරන ගමන් සීල සමාධි ප්‍රඥා කියන මේ තුන වඩන ගමන් දානේ දීමත් ගැන හරියට හිතන්න ඕන. ඒක තමයි මාර්ගය. ඒ දෙන එක්කෙනාගේ හිත කියන්නේ බොහොම සැහැල්ලු වෙනවා. මේ කියන්නේ ගොරෝසු වෙන්නේ. ඒකෙන් එතනින් සීලයට පැමිණෙන්න පුළුවන්. ඒ ක්‍රමයට තමයි උන්වහන්සේ දේශනා කරලා තියෙන්නේ. නැත්තම් බුදුරජාණන් වහන්සේ කියන්නේ දේශනා කරන් තියුණානේ පඤ්ඤා සීල සමාධි කියලා නෑ. අර පැත්තෙන් එන්නේ ඉස්සෙල්ලාම දාණයෙන් තමයි පටන් ගන්න ඕන. ඒකම කරගහගෙන දන් දීමෙන් වයි කියන එක නෙමෙයි මම මෙතන කියන්නේ. ඒකත් අත්‍යවශ්‍යයි. මොකද මෙතන යම්කිසි හේතුවකින් අඩුපාඩුවක් ඇති කරගෙන ඒ අපි નિયම ස්ථානයකට සුදුසු ස්ථානයක උපත්ය නොලැබුවත් අපි මොනවා හරි නොදී ඉඳලා දුප්පත් තැනක ගිහිල්ලා උපන්නා නම් අද මේ වගේ තැනකට ඇවිල්ලාත් අපිට කතා කරන්න වෙලාවක් නැහැනේ. හේතුව අපි කණේක හොයන්න, අඳිනේක හොයන්න, දරුවන්ගේ දේවල් හොයන්න, අත තියාගෙන මූණයි අත තියාගෙන ලැතරේ ඉන්නනි වෙන්නේ. එහෙම තත්ත්වයක් නෙමෙයි. ඒත් වශයෙන්ම මම හිතනවා අපි මේ සම්බන්ධ වෙලා ඉන්න ඒ වගේ අවාසනාවන්ත තත්ත්වල් උදා වෙන්නත් එපා උදා වෙලා නැති ඉතින් එකතු වෙන්නේ ඒ අර පිනේ බලේ. ඒක නිසා පින් කරන්න කොයි වෙලාවකත් උන්වහන්සේ දේශනා කරලා තියෙනවා මේ පින් අවශ්‍යයි මේ ගමනට කියලා. ඒකත් කර්ම විපාක තේරුම් අරගෙන කුසල කර්ම අකුසල කර්ම මොනවද කියලා හරි විදිහට තේරුම් අරගෙන මේ ගමන යනවා නම් මම හිතනවා අපිට මේ අවසාන ගමනට ප්‍රඥාව සීල සමාධි ප්‍රඥා කියන තැනට එනවයි කියන එක අමාරු වෙන්නේ නැහැ. නමුත් මැදින් දුවලා නම් කවදාකවත් කරන්න බෑ. සීලය නැතුව අර මහත්මිය කිව්වා වගේ සීලය නැතුව දරදඬු සිත් ඇති කෙනෙකුට සමාධියට කවදාවත් එන්න බෑ. එයාගේ සිත කොයි විදිහකටවත් තැන්පත් වෙන්නේ නැහැ. අන්න දානෙන් හැසිරුවා. සීලයට පැමුණුණා. සීලේ ඇති එක්කෙනාට සමාධිය ගොඩ නගා ගන්න පුළුවන්. සමාධිය ගොඩ නගා ගන්න එක්කෙනාට මේ ධර්මයේ යෙදිලා හිටන් අනිත්‍ය දුක් අනාත්ම කියන එක තමයි මේ කෝප් බුද්ධිසම් කියලා කියන්න පුළුවන් අනිත්‍ය දුක් අනාත්ම කියන එක. ඒ තැන ඒක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මේ ගමන මේ යන මාර්ගයේ එහෙම මෙහෙම පණින්න නැතුව නොකඩවා කරගෙන ගියොත්. මොකද අපි තාම දන්නේ නැහැ මේ ආත්මෙදී අපිට මෙතනින් ගොඩ වෙන්න පුළුවන්ද අදුත්තරමින් සෝවාන් තත්ත්වයක පැමිණෙන්න පුළුවන්ද? ඒ කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියනව මේ අකුසල සතර බැඳගෙන යන අකුසල ධර්ම කඩා ගන්න පුළුවන් වේද නැද්ද කියන එක තාම ෂුවර් නැහැ. ඒක නිසා අර ටිකක් අවශ්‍යයි කියලා මම කියනවා. මම කියනවා කමල් මහත්තයා කිව්ව දේ හරියටම හරි නිවැරදි, අනෙක් හැම දෙනාම කිව්ව දේවල් හරියටම නිවැරදි. මේ මගේ දන්න ප්‍රමාණයෙන් මම යමක් එකතු කරා. තෙරුවන් සරණයි සියලු දෙනාටම.
බොහොම පිං චන්ද්‍රද සනායක මහත්මිය බොහොම පිං. ඔබතුමී මම හිතා ඉදිරියට ප්‍රසන්න මහත්මයා ඔව් කියන්න.
තෙරුවන් සරණ ජයන්ත මහත්මයා මම ඒකට තවත් එකතු කිරීමක් කරන්න. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ සංඝයා වහන්සේලා දෙනමක් හිටියා. එක සංඝයා වහන්සේ නමක් දානත් දුන්නා, සීලයක් දැක්කා. ඒ වගේම අනිත් සංඝයා වහන්සේ තමන්ට හම්බෙන දේවල් වල දාන දුන්නේ නැහැ. උන්වහන්සේ ඉගෙන වැඩි උනන්දුවත් තිබුණා. එතකොට ඒ දෙනමම ඇවිල්ලා ඉපදුන දිව්‍ය ලෝකෙත් ඉපදුනා. දිව්‍ය ලෝකෙත් අල්පේචා දෙවියෙක් කියලා ඉපදුනා. එක්කෙනෙක් ඉස්මිනේ මහේසාක්‍ය දෙවියෙක් කියලා සැප සම්පත් ලැබුවා. ඊට පස්සේ ගෞතම බුද්ධ රාජයේ කාලයේදී සුමනා බිසවට පසේ ඉන්න දිකෝස රජතුමාගේ දුවට පුතෙක් කියලා අර දානේ දීපු සංඝයා වහන්සේ ඉපදුනා. අනිත් එක්කෙනා වැඩකාරයෙක් කෙනාගේ පුතා වෙලා ඉපදුනා. එතකොට බුදුරජාණන් වහන්සේගේ මේක අස්වාම බුදුරජාණන් වහන්සේ ඒකෙන දේශනා කරා. මොකද දානේ දුන්නාම ඒකේ ඵලය ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පවා මේ පාරමිතා පුරුණු කළා. දැන් මේක අපි තේරුම් කරගන්න ඕනේ අර පුන්න මහරහතන් වහන්සේ කිව්වා වගේ අස්සරතේකින් පසෙන්දි කොසපතිතුමා එක තැනකට ගිහිල්ලා තව තැනකට ගිහිල්ලා තව තැනකට ගියා වගේ මේ ගිහිල්ලා නිවන කරා යන මාර්ගය වගේ තේරුම් කළ දුන්නා වගේ අපි මේ දාන පාරමිතාවෙන් ගිහිල්ලා සීල පාරමිතාවට. දැන් වෙස්සන්තර ජාතකයේදී බුදුරජාණන් වහන්සේ අලියතදා බෝසත්ත්වෝ අධේ අලියතදා දුන්නා. මේ දරුව දන් දුන්නා. මන්ත්‍රී දේවි දන් දුන්නා. එතකොට ඒ දීලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා වට මේ සිද්ධාර්ථ කුමාර වෙලා ඉපදුනාට ඒ වගේ දන් දෙන්න කියන්නේ. එතකොට අර රතෙන් ඇවිල්ලා එතනින් තිබැස්සයි ඒ පරමිතා පුරව ගත්තා. එතකොට ඒ වගේ අපි සංසාරේ අපි ඉදිරියට යනවන අපිට දානේ පාරමිතාවක් වශයෙන් කරගෙන යන්න අත්‍යවශ්‍ය වෙනවා. මොකද අනාගතයේදී අපි දිව්‍ය ලෝකෙට ගියත් බ්‍රහ්ම ලෝකෙට ගියත් මේකේ සෝවන් වුණත් ඒ ඉතිරි ටිකක් සෝවන් වෙච්ච ටික අපි යනවනම් තව ආත්ම හතකට එතකොට එතෙන්ටත් අපිට පින අවශ්‍ය වෙනවා. එතකොට ඒ පින අවශ්‍ය වෙනකොට දැන් සමහර වෙලාවට සමහර දෝසකරහතන් වහන්සේට පෙර තිබ්බ අකුසලයක් නිසා දාණේ නැති වෙලා ගියා. එතකොට ඒ පෙර කුසලයක් තිබ්බනම් ඒක එතෙන්ටි ඒකේ වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම පෙර බුදුරජාණන් වහන්සේලා බෝධිසත්වර පෙරනකොට දාහණය සීලය එතකොට එතෙන්ට සමාධිය එක්කාසින්න. එතකොට හුඟක් වෙලාවට පින් කරන්නේ ප්‍රසන්තර ජාතික සෝමනස සාගත ඥාන සම්පතියට අසංකාරික සිටි. එතකොට ඒ අසංකාරික සිටින් ඉති කරනකොට ඒ දුන්න ගාන ඒක සිතන සීලයක්ම වෙනවා. එතකොට ඒක සමාධියක්ම වෙනවා. එතකොට ඒක ගෙනිනවා අනාගතයේ සඳහා නිවන කරාම ගෙනියන. එතකොට අපි එතෙන්ද තේන්න ඕනේ යෝනිසී මනසිකාරයෙන් අපි තේරුම් කරගන්න ඕනේ මෙතන අපි ප්‍රාර්ථනා කරන්නේ නිවන. එතකොට ඒ බෝධිසත්ව වුණත් ප්‍රාර්ථනා කරේ නිවන ඉසක් සක්විති රාජ්‍ය මේක නෙමෙයි. එතකොට අන්න එතෙන්ටත් ඒක ප්‍රඥාවෙන් එම ඇති වෙන්න ඕනේ. එතකොට සීලය තුලින් බලනකොට සීලය අතින් අතිම මේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක් ගැන කියවෙනවා ලංකාවේ කරුණාලේන වාසී චිත්තගුප්ත මහරහතන් වහන්සේගෙන. උන්වහන්සේ සීලෙන් අවුරුදු 60ක් කොච්චර හිටියද කියතොත් උන්වහන්සේගේ ළඟ තියෙන නාගහේ මල් වැටෙනකොට පල්ලෙහාට වැටෙනකොට තමයි නා පිපෙනවා කියලා දැකලා තියෙන්නේ. ඒ තරමට නාගසී මල් දිහාවක්වත් බලන්නේ නැහැ. තියෙන පින්දුරයක් ළඟදී ළඟට ආපු ස්වාමීන් වහන්සේ නමක් තියෙනවා ලස්සන පින්දුරයක් තියෙනවා කියන ඒ පින්තූරයක්වත් ඒ ගුහාවේ තියෙන පින්තූරයක්වත් හරියට දැකලා නැහැ. එතකොට මේ ගැන අහලා රජතුමා එන්න කිව්වහම රජතුමාවක්වත් හරියට දැකලා නැහැ. ඒක තමයි හැමෝටම රජතුමා සූපත් වේවා කියලා කියන්නේ. එතකොට ඒ තරමට සීලය ගැතුණු ඒ ස්වාමීන් වහන්සේ ආපහු මෙල්ලෙන්නට වැඩිහම ඒ නාගහේතියේ මේ දේවතාවෙක් රෑ පහන් වෙටක් අල්ලගෙන ස්වාමීන් වහන්සේට ඒ සීලේ තියෙන ඒ තියෙන ගරුත්වයටම උන්වහන්සේට රැ පහන් වෙනකම භාවනා කරන්න උදව් කරනවා. ඒකට උන්වහන්සේගේ අරහත්ත්වයට පත් වෙලා තියෙනවා ඒ තුලින්. ඉතින් ඒ එතන අපිට තේරුම් ගන්න පුළුවන් කොච්චර සීලේ කියන එකත් අපි කොච්චර රකින්නත් ඕනද ඒකෙන් සීලේ ප්‍රතිඵලයක් එහෙමමයි කියන්නේ. සීල දිනාට තෙරුවන් සරණයි සමාවෙන්න මට ඉස්සෙල්ලා කතා කරන්න බැරි වෙච්ච එක තමයි හැම දිනාගෙම සමාවෙන්න තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ප්‍රසන්න මහත්මයා බොහොම පිං මම හිතන්නේ ડોક્ટર කමල් දෙන්නකෝන් මහත්මයා කතා කරන්න පුළුවන් කියලා හිතන ඔබතුමාට යොමු වෙන්න කමල් දෙන්නකෝන් මහත්මයා.
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. අපි මේ ආයසරයක් රෝධය අලුතෙන් නිපදවන්න හදනවා වගේ කතා කරන්නේ. මෙතන මං හිතන්නේ කිසිම කෙනෙක් දාණයට අකමැති කෙනෙක් එහෙම නැත්නම් මේකට විරුද්ධ කෙනෙක්. මම එහෙම කතාවක් කිව්වේ නැහැ. මම කිව්වේ ඇත්තටත් මං පෙන්වේ දාණය සීලය කරන්න ඕනේ ඒවා කරන්න කියන්නේ කරන්න එපා කියලා මම කොයි වෙලාවකත් කිව්වේ නැහැ. ඔබතුමාලා සීරමලා දන් දෙන්නේ නැත්නම් උතෙන් දෙන්නේ නැහැ. ඔය නිතත්තට මේ වගේ කල්පනා කරන්නවත් එන්නේ නැහැ. මේ 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 එහෙම හිතන්නවත් එපා. මම මගේ එහෙම අදහසක් තිබුණෙම නැහැ. ඒ මම පෙන්වන්න හදන්නේ අපි ඒක කරලා විතරක් මේ ආත්මෙන්නම් අපිට යන්න හම්බෙන්නේ නැහැ. අපිට ගොඩක් බණ කිව්වා මේ පෙරම්පුරණ කතාව ගැන. ඉතින් පෙරම්පුරලා යන්නේ බුදු වෙන්නනේ. අපිට යන්නේ බුදු වෙන්න නෙවෙයිනේ. අපිට උන රහත් වෙන්නනේ. රහත් වෙන්න දැන් ධර්මයේ තියෙනවානේ. දැන් ධර්මයක් තියෙනවා අහන්න ඒක අහලා අපි රහත් වෙන්න. අපි බුදු වෙන්න හදනවා නෙවෙයිනේ. අපි මේ අර මේ මේ අර ටිබෙට් රටේ ආගමේ නෙමෙයි අපි ඉන්නේ. ඒ සමාවෙන්ද මම වැරද්දක් කරා නම් මේ මම එහෙම අදහසක් තිබුණෙම නෑ. මේ තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. සමහරවිට මම කොහොමද මම හිතන්නේ අපි කාටත් තේරෙනවා අපි මොකද්ද මේ කියන්නේ කියලා සමහරවිට අපේ වචන භාවිතයේදී යම් යම් විදිහට දේවල් මතුණාත් අපි ඇත්තටම දන්නවා මේ කල්යන්න මිත්‍රයින් හැමෝටම අවශ්‍ය කරන්නේ මොකද්ද මේ මොකද මේ මාර්ගේ වඩා ගන්න නැත්නම් ප්‍රතිපදාවකට එන්නේ මේ ප්‍රතිපදාව තව තවත් දියුණු කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ අපිව දන්නවා ඉතින් හැමෝගෙම අදහස් අපි මුගක් මුගක් කරනවා ඒ වගේම අපි නිවර්දි දේ කරන්න අපි මේ ධර්මයේ බෙදා හදා ගැනීම තුළින් අපි එක නිවර්දි දේ මොකක්ද කියලා හඳුනගෙන අපි මේ ප්‍රතිපදාවන් ඉදිරියට වඩා ගැනීම තමයි කළ යුතු වන්නේ මම හිතනවා අද ඉතාමත් මහත් සාකච්ඡාවක් කෙරුණා මම දලුවත් මහත්මයාට යොමු වෙනා අවසාන වශයෙන් දලුවත් මහත්මයා ඔබතුමා යම් කිසි දෙයක් ප්‍රකාශ කරනලා ඊට පස්සේ අපි තවත් කල්යන මිත්‍රයෙකුට යොමු වෙලා සාකච්ඡාව අවසන් කරන දලුවත් මහත්මයා
ඔව් තේරුම් ගන්නනේ හැම දිනකටම ඉතාමත්ම උත්සාහ පළ කරන අද්දාසු සාකච්ඡා කිරීමකට මේ අතරේ ශාස්ත්‍රාවට ත්‍යාගයෙන් සම්මන් කිනකොට ජයන් පතන් බැරිතර මේ නන්දිම කියන දේ වෙනම අදත්ම වගේ මේ හොඳ සත්‍ය සෞඛ්‍යයක් තියෙන දෙන්නේ නැතු නම් මම තමයි
කවදදන මහත්තයාගේ මයික් එක පොඩ්ඩක් ඔන් වෙලා පොඩ්ඩක් ඔෆ් කරගන්න. කවදදනක මහත්තයා මයික් ඔෆ් කරන්න. හරි හොඳයි.
ඒකේදී මම අතන ඔබතුමාට කතා කරලා මේ සාකච්ඡා කරගෙන යන කියලා කිව්නේ මේ එසේ නමුත් අර ඉස්සරහම අත්කාව යෝජනා කිරීම තුළ කිසි බලක් මේ තමයි මම කියන්නේ ඒක හිතනවා මේ විදිහට රැස්නානේ මේ කොටස් ටික දැනනවා හොඳයි කියලා ඉතින් ඒක කියමු කරන ඕන කම නිසා දැන් අපහසුකමින් හරි කතා කරලා කතා නොකරන්න කියලා තමයි ඉඟස් කියලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ කිව්වොත් ඒකත් මේ ත්‍රාපියාගයක් තිබන්නේ කියනකොට අවුතුම් පර්මාර්ථය තිබුණේ තියෙනවා මෙතනින් කල්ලාන් ඉස්සරහින් මත යයිගෙන හරි දැනගන්න දේවල් තමයි තියෙන්නේ. නිසා මත්තම තව ටිකක් උනන්දු කරගන්න මම කිරුණේ දූතයාව නැවතසගයක් මේ මාව කියමු කරගන්න උපකාර දෙන්නමයි මේ සාකච්ඡාව මේ දිනවල පවත්වන්නේ. ඒ සඳහාම දේවල් අහන්නේ, ඒ සඳහාමයි මාත්‍රිකාවන් තෝරාගන්නේ. ඉතින් ඒ අතර කිලම අන්තිම ඉතිරි හදක් කරන්න ප්‍රතිවිධිම කිසිමා ඒ අයටත් උපකාරය පිළිතුර දෙනවා. නමුත් රජින කල්යන් ඉතුන්නම් මේ බොහෝ ධර්ණය කියලා මම කියනවා. නමුත් ඒ අයට වුණත් මාවතට දෙන්නේ නැත්නම් තාම හරියට සමුගි මාවතෙන් තමයි සැකයන් තියනවා නම් මේ උපකාරයක් විදියට හිතනවා. ඉතින් අද කරපු අපි දන්නවා අපි වෙනත් අයත් එක්ක උදාහරණ කතා බහ කරලා තියෙනවා. ඒ තුළ මේ අපිට කතා කරපු ක්‍රියාගත ස්ථානයන් හතර හරියට ග්‍රහණය කරගත්තා නම් එහෙම ප්‍රතිපදාව බවට පත් කරගන්න පුළුවන් කියන එක ඉස්මතු වෙන තමයි මේක දැක් කියන කටහඬක් තියෙනවා සීල සමාධි ප්‍රඥා කියන තුනම පත් වෙනවා මේ ඒකාගම ස්ථාන හතරේ ඥානය සියල්ලම තියෙනවා ඉතින් මේ මොනමාවට ගියත් මේක වචන වුණාමත් ප්‍රත්‍යදිනු තුනේ වචන නැතිනොත් වචන නැති වුණාට ඒ මාවතර තමයි අපි යන්නේ අපි යන තුන මාවත වෙන වෙන වචන වලින් දෙනෙන තැනවල කතා කරන මාස ඉස්සර කරලා තියෙනවා ඉතින් අපි මේ දීපු වචන සෙට් එකක් අරගෙන අපි මාතෘකාව මේ කතා කරනවා ඔය අදිස්ත්‍යන හතර නම් ටික නැති වුණ අපිට ඔක වෙනම සීල සමාධි ප්‍රශ්න කියලා භාවනා ඒ කියන්නේ මාතෘකාවක් කතා කරන්න තියෙනවා දුක පරිබලද්දී කතා කරන මොකද වෙන්නේ ඒ නිසා මේ මාතෘකාව තෝරගන්න කිසියම් ෆ්‍රේම් එකක් හදාගෙන ඒ තුලින් ඉඳලා කතා කරන්නයි ඒ නිසා මම තමයි කලින් කියන ප්‍රශ්නේ නා කියලා වෙනවා කියලා ඉතින් අපි සුපුරුදු සාකච්ඡා කිරීමේදී ඉතිරිවෙච්ච අද සිතුවම් දවසේ සෙනසුරාද මේ විදිහටසේ සාකච්ඡාව කරගෙනම ගියදී සතුටු වෙනසම අහසේ සාකච්ඡාව කරගෙනම ඉතාවසේ සති දවසේද අන්තිම දිනයි රහඳු අද සමාජ දානෝ සම්බන්ධ වෙන කාර්යචාර පොත. හොඳයි එහෙනම් අද රාශි සාකච්ඡාව මොන කරමු අපි දැන් තමයි අපි කතා කරන්නේ. මන්දරම ප්‍රතිමාදුම රයිනස් කියන්නේ. ප්‍රතිමාදුවත් සාකච්ඡාව සම්බන්ධ කරන ඉස්සු ගණන් කරනවා. වෙනත් කෙනෙක් විදිහට කෙනෙක් ආගල ගන්න කිව්වා. මේ සාකච්ඡාව සම්බන්ධ සංගප්තිස් මත දෙනුම් නැත්නම් බැරිස් මාගේ අපි සාකච්ඡා කරන මාතෘකාව ඉදිරිපත් කරනවා.
අන්තර්වන් සරණයි මම හිතනවා චන්ද්‍ර පීරිස් මහත්මිය ඌව වගේ කියලා මට ඇහුනේ. අද ඉතාමත් හොඳ සාකච්ඡාවක් දැතුනා. ඇත්තටම මට ඔය මුල ඔය වචන ටික ඇහෙනකොටම අර මේ දලුවත් මහත්මයා කිව්වා වගේම මට වචනත් එක ටික තේරුම් යන්නේ නැති නිසා මට එච්චරම සාකච්ඡාවට සහභාගී වෙන්න මුලදී අපහසුතාවයක් දැනුණා. නමුත් ඉතින් පස්සේ මේ සාකච්ඡාව යනකොට ඉතින් අපි මේ ඔක්කොම මේ පහුගේ මේ ඔක්කොම කෙරිලා තමයි මෙතෙන් ලැබිලා තියෙන එක කියලා ඉතින් අර හොඳටම ඉතින් හොඳටම පැහැදිලි වුණා. තව තව අලුත් දේවල් අර ප්‍රසන්න මහත්මයා එහෙම කිව්වා. අර කතාවක් මම ඒක ඉස්සර අහලා තිබුණේ නැහැ. ඉතින් ඒ මුතුමාට ඒකට ගොඩක් තින්. ඉතින් අපි හැමතිස්සෙම අපි කොච්චර කොතන හිටියත් මේ කොච්චර ධර්මයේ අහන්න මේ හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් ගැනි හරි සන්තෝසයි. ඉතින් මේ දානෙම තමයි ඉතින් මුල පටන් ගන්නෙ දාන සීල. ඉතින් දානින් හිත සමාහිත වෙනවා. පස්සේ බලනකොට අර මම මේ වචනෙට බය වෙලා හිටියේ. ඒ බයෙච්ච වචන ඒවා ටික ඔක්කොම බයත් නැරුණා. ඒ අර පාලි වැඩි නොදන්න කම තමයි හේතු වුනේ. ඉතින් මේ ඉතාමත්ම ලස්සනට මේ සාකච්ඡා තැත්තුනා. ඉතින් ඒ මේ සාකච්ඡාව සම්බන්ධීකරණ සාකච්ඡාව මේ අවුරුදු ගානක ඉඳලා මේක පවත්වාගෙන යන දලුවත් මහත්මයාට කතා කරනකොටම තේරෙනවා අපහසුභාවයක් ඉතින් තියෙනවයි කියලා. ඉතින් ඒ මේ කරන මේ දද්දෝ පුණ්‍යම් පවද්දති කියන ඒ කරු පුණ්‍ය ක්‍රියාවලම අනුභවයෙන් ඒ අකුසල යම් කිසි අකුසල කර්මයක් ගෙවෙනවා වෙන්නේ නැති අපිටින් කරපු අකුසල කර්ම ඉතින් කවදාහරි ටික හරි ගෙවන්න ඕනේ. ඉතින් ඒ වගේ වෙනවා කියනවා කියලා හිතාගෙන ඒ වගේම භාවනා කරනකොටත් ඔය වෙන වෙනුත් භාවන සමහර මේ සමතනේ විදර්ශනා භාවනා කරනකොටත් ඇත්තටම කරන්නේ මේ කර්ම ගෙවෙන එක සමහරුන්ට කර්ම ගෙවෙන එක කෙරෙනවා. ඒ කියන්නේ වේදනානු පස්සනා වගේ කරනකොට තද වේදනාවල් විඳිනවා. ඒවා ඒ කියන්නේ ඉතින් අපි ඒ කරපු කර්ම ගෙවනවා කියන එක. ඉතින් කොහොම හරි ගෙවලා කවදා හරි ඉතින් අපි මේ ඕක සමතේටපත් වෙනවා. ඒක කවදා එකක්වත් නැහෙනේ, හැමදාම ස්ථිර තියෙන එකක් නෙවෙයිනේ, හැම එකක්ම වෙනස් වෙනවා. ඉතින් ඒ අපි මේ කරන ඇත්ත වශයෙන්ම මේ කරන ධර්ම සාකච්ඡාව සමහරට දෙවියෝ අහගෙන ඇති. ඉතින් ඒක නිසා අපිට දෙවි ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් ඒ කියන්නේ ධර්ම දානේ, ඒ කියන්නේ දඩතෝ පුණ්‍යම් මේ පුණ්‍යෙක් පවඩ්ඩති කියන ඒ කුසල කර්මයේ ඒක හේතු වෙනුත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව වෙනුත් අපි දළුවත් මහත්මයාට අද කරපු මොකක්ද කරපු ඒ එක්සමිනේෂන් එකෙන් හොඳ යහපත් ප්‍රතිඵල ලැබිලා ඉක්මනින්ම සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වයට පත් වේවා, ඒ වහවහ මේ සෞඛ්‍ය තත්ත්වය දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අනිත් සහභාගී වුණු සියලු දෙනාටමත් ඉතින් අපි සියලු දෙනාටම හැකිතරම් ඉක්මනින් දැන් ඉතින් දැන් අර පඤ්ඤාව අන්තිම හරියෙන් ඉතින් අපි ගොඩක් අය ඇවිල්ලා තියෙන්නේ. ඒකත් වහවහම දියුණු වෙලා සෝවාන් මාර්ග අදුතරනේ සෝවාන් මාර්ගයවත් ඉතින් අපිට බොහෝ ඉක්මනින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.